දැන් ධර්ම සාකච්ඡා අවස්ථාව අපේ ජීවිතය විශේෂයෙන් අපේ භාවනා ජීවිතය විවිධ පැතිවලින් විවිධ කෝණවලින් බලන අවස්ථාව දහම කියන්නේ බෙහෙතක් භාවනාව කියන්නේ ඔසුවක් සාංසාරික රෝගයෙන් ඔත්පලව තිබෙන ජීවිතයට දිය හැකි හොඳම ඔසුව තමා දහම භාවනාව ඒ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන විමසන අධ්‍යක්ීම් බෙදාගන්න අවස්ථාව බෙදාගන්නට අධ්‍යක්ීමක් තිබෙනවා නම් හෝ විමසන්නට පැනයක් තිබෙනවා නම් මේ ඒ සඳහා අවස්ථාව කාටත් සිහිය එනවා හැබැයි එනේ සිහියේ ප්‍රමාණයේ වර්ගයේ සහ ගුණාත්මක භවයේ වෙනස්කම් තියෙන්න පුළුවන් ඒ වගේම සිහිය එන්න යන වෙලාවත් වෙනස් වෙන්න පුළුවන් කෙනෙකුට ඇහෙනකොටම සිහිය එන්න පුළුවන් පේන විටම සිහිය ඇති වෙන්න පුළුවන් තව කෙනෙකුට පෙනිලා ඇහිලා ටික වෙලාවක් ගියාට පස්සේ සිහියෙන්ට පුළුවන්. ඉතින් මේ වගේ වෙනස්කම් සහ අඩුපාඩුකම් තිබෙනවා. ඒ නිසයි මේ පුහුණුව අත්‍යවශ්‍ය වෙන්නේ. මේ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි සිදුවීමකදී මුලින්ම සිහියෙන් ඒ සිදුවීමට මොහොන දෙන්න පුළුවන් වෙන්නේ. මුලින්ම මේ සිදුවීම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඊට ප්‍රමාණවත් මට්ටමේ සිහියක් තිබුණොත්. මමත්වය ඔව් මමත්වය කියන්නේ තණ්හාවක් තමයි. එතන තණ්හාවකට එහා ගිය නෑ තනතුරක් වගේ ස්වභාවයක් තියෙනවා මමත්වය කියවහම. තනතුරක් තත්වයක් පට්ටමක් වගේ එකක් එතන තියෙනවා මමත්වය කියවහම. මම කියනකොට ඒ මමත්වයෙන් නම් මම කියන්නේ එතන මේ කිසියම් ස්වාමීත්වයක් අධිකාරි බලයක් ආධිපත්‍යයක් එහෙම ලක් ගතියකුත් තියෙනවා. එතර බලයකුයි ආශාවකුයි මේ දෙකේම සංකලනයක් තමයි මමත්වේ කියන්නේ. එක පැත්තකින් තණ්හාව තියෙනවා, ඉහින් කණින් බේරෙන තණ්හාව, අනිත් පැත්තෙන් බලය කියන එක මට පුළුවන්. මම තමයි මගේ ඒ ආධිපත්‍ය පිළිබඳ අධිකාරී බලය පිළිබඳ හැඟීමකුත් තියෙන. අතර මේ දෙකම බලයයි තණ්හාවයි මේ දෙක සංයෝග වෙලා සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයකට තමයි මමත්වේ කියන්නේ. ඉතින් ඒ මමත්වය දැන් ඒ අපි යම් අත්දැකීමක් ලබනකොට එයා තමයි මුලින්ම එන්නේ දෙන්න දුවගෙන. ඇහෙනකොටම එන්නේ මමත්වේ, සමහරට සිහිය එන්නේ ඊට පස්සේ. සිහිය එන්න හුඟක් වෙලා යනවා. හැබැයි මමත්වය එතනම ඉන්නවා වගේ. එයාට එන්න කියන්න ඕනේ, සිහියට ආරාධනා කරන්න ඕනේ එන්න කියලා. මමත්වයට එන්න කියන්න අවශ්‍ය නැහැ. මමත්වයට කියන්න ඕනේ වා යන්න කියලා. ඔය අවශ්‍ය නැහැ මෙතෙන්ට. අපිට පැත්තකටලා ඉන්න. එයා දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා ඒක එයා බාර අරගෙන ආයේ හුනේ මට දැක්කේ මම මට ඕනේ විදිහට මේක හැදෙන්නේ නැහැ. මට ඕනේ විදිහ පාට නැහැ. මට ඕනේ රහ නැහැ. මේ මොකක් හරි එකක් එයා ඇවිල්ලා අර අත්දැකීම සම්පූර්ණයෙන්ම එයා විනිශ්චය කරනවා. එයා හිතනවා මේ හැම ශබ්දයක්ම එයාව සතුටටපත් කරන්නම ඕනේ කියලා. හැම රූපයකින්ම එයා හිතනවා සතුටක් එන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ හරි බොළඳ නිකන් පුංචි ළමයෙක් වගේ. දැන් පුංචිම ළමයි නෙහෙම හිතන්නේ හැමෝම මාව සතුටු කරන්න ඕනේ හැම දෙයක්ම. අන්න එහි බොළඳ ළමා මානසිකත්වයේ තමයි මමත්වයට තියෙන්නේ. ඉතින් එයා සද්දයක් ඇහුණු ගමන් දුවගෙන යනවා එතනින්. ඒ සද්දෙන් මට සතුටක් ලැබෙයි කියලා. රූපයක් දැක්ක ගමන් එයා විජහර දුවන් යනවා කවුරුවත් අත්දකින්න කලින් මම මේ සතුට අත්දකින්න ඕනේ කියලා. එයා ලොකු භාජනයක් අරගෙන දුවන්නේ. මේ සමාහට ලැබෙන්නේ ටිකයි. භාජනේ ලොකුයි. ඉන් කවදාවත් භාජනේ පුරවන්නේ නැහැ. ඇහැ පුරවන්නෙත් නැහැ, කන පුරවන්නෙත් නැහැ. මේ මමත්වේ භාජනේ. ටිකක් ලැබෙනවා. ඉතින් හැම එකෙම ලැබෙන සීමාවක් තියෙනවා. හැබැයි බලාපොරොත්තු ඊට වැඩිය වැඩි. එම නිසා සෑම විටම ලොකු පරතරයක් තිබෙනවා මේ භාජනයයි භාජනයට වැටෙන දෙයයි අතර. එතකොට මමත්වය බලන්නේ අර වැටිච්ච දේ දිහා නොවේ, අර නොවැටිලි නොවැටි හිස්ව තියෙන තැන් දිහා. තාම පිරලා නැහෙනි, ටිකක් පිරලා තියෙනවා. හැබැයි ඒක ගැන මමත්වය හිතලා සතුටු වෙන්නේ නැහැ. අර අඩුව දිහා බලන්නේ. හැම විටම මමත්වයට පේන්නේ නිසා අඩුවක්. එයා ප්‍රශ්න හදාගන්නේ අර අඩුවත් එක්ක, නොලැබුණු දෙයත් එක්ක. ලැබුණු දෙයින් සතුටු වීම එය හැකියාවක්, කුසලයක්. ඒතර මමත්වයට ඒ කුසලේ නැහැ. ලද දෙයින් සතුටු වීමේ, නොලැබුණු දෙයට දුක් වීම සහ නොලැබුණු දෙයට හීල්වීම තමයි මමත්වයේ පුරුද්ද. ඒ නිසා තමයි සිහිය අවශ්‍ය වෙන්නේ. එතෙන්දිම සිහිය. ඒතර මමත්වයට එන්න කලින් සිහිය ඇති වුණොත් අන්න මමත්වයේ ඇවිත් මේ මුළු අත්දැකීමම එයාගේ බාරයට අරගෙන එයාගේ ආධිපත්‍ය පතුරවලා කවුද හරි, කවුද වැරදි, මොකද්ද වෙන්න ඕනේ, මොකද්ද නොවිය යුත්තේ. ඒ විදිහට එයා එතන නඩුවක් අහන්නේ නැහැ. නඩුවක් අහන්න ඉඩක් නැහැ සිහිය આવොත්. සිහිය නාවොත් තමයි ওই නඩුව මමත්වයේ අහන්නේ හැම ඉන්ද්‍රිය අත්දැකීමක් එක්කම. සිහිය එන්නේ භාජනයක් අරගෙන නෙවෙයි. දැන් මමත්වේ එන්නේ හිස් මල්ලක් අරගෙන පුරව ගන්න. ඒ ලකෝ බලාපොරොත්තුවක් එක මමත්වේ එන්නේ. ඒ නිසා තමයි එයාට හැම විටම කඩවුණු බලාපොරොත්තුවක් එක ආපහු යන්න වෙන්නේ. එන්නේ බලාපොරොත්තු මල්ලක් එක්ක යන්නේ කඩවුණු බලාපොරොත්තුවක් එක්ක. දැන් සිහිය එන්නේ බලාපොරොත්තුවක් එක්ක නෙවෙයි. සිහිය මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක දිග හුස්මක් වෙන්න ඕනේද කොට හුස්මක් වෙන්න ඕනේද එහෙම එහෙම බලාපොරොත්තුවක් සිහියට නැහැ. සිහිය හුදෙක් තියෙන දේ තියෙන විදිහට දකිනවා. මේක දිග හුස්මක් නම් දිග හුස්මක් විදිහට දකිනවා. කෙටි හුස්මක් නම් කෙටි හුස්මක් විදිහට දකිනවා. හෙමීට සිදුවෙන ආස්වාස ප්‍රස්වාසයක් නම් එහෙම දකිනවා. හරි වේගෙන් නම් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ ඒ විදිහට දකිනවා. සිදුවන දේ සිදුවන ආකාරයෙන්ම පෙන්වා දීමක් තමා සිහිය කරන්නේ. එනිසා යා දුක් විඳින්නේ නැහැ. වෙහෙසටපත් වෙන්නේ නැහැ. අසහනයටපත් වෙන්නේ නැහැ සිහිය. සති සිහියම සිහියේ එක එක ගුණාත්මක පැත්තේ අවස්ථාවලට තමයි ඔය එක එක නම් දීලා තියෙන්නේ. සති ඉන්ද්‍රිය, සති බලය, සති පဋාණය, සම්මා සතිය, සති සම්බොජ්ජංගය කියලා ඒ සිහියේ ගුණාත්මක පැත්තේ සිදුවෙන වර්ධනයේට වර්ධනයේ එක් එක් අවස්ථාවලට දීපු නම් එතකොට සාමාන්‍ය සිහිය කියන එක ඔබතුමී කිව්ව වගේ කවුරු ළඟත් තියෙන එකක් සාමාන්‍ය සිහිය. එතකොට ඒ සිහියම තමයි මේ පිටවා ගන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සිහිය කියන එක හරි දුර්වලයි. ඒක ඇවිත් යනවා ඇවිත් යනවා. හුඟක් වෙලාවට නැහැ. එතකොට ඒ ඇවිත් යන වැඩි වෙලාවක් තියෙන්නේ නැති සිහිය අපි පිටවා ගන්න උත්සාහ කරනවා. එතකොට කියනවා සතිපට්ඨාන. ඒක ඉන්න උත්සාහ කරනවා. අපි ඒ සිහියත් එක්ක ඉන්න උත්සාහ කරනවා. අසිහියත් එක්ක සිටි අපි වීරිය කරනවා සිහියත් එක්ක ඉන්න. ඕ මමත්වයේ සිටිවිල්ලක් තමයි. මමත්වය මමත්වයේ කතා කරන්නේ සිටිවිලි හරහා. ඒ මමත්වයේ මමත්වයේ භාවිතා කරන්නේ සිටිවිලි කියන භාෂාව. හැබැයි සිටිවිල්ලක් නැති වුණත් මමත්වයක් පවතින්න පුළුවන්. නිහඬ වූ මමත්වයක් තියෙන්න පුළුවන්. එතන සිටිවිල්ලක් නැහැ. සිටිවිලි නැති වෙලාවක වුණත් මමත්වේ තියෙන්න පුළුවන්. හැබැයි ඒක නැකිටලා එන්න නම් සිටිවිල්ලක් තියෙන්න ඕනේ. අවදි වෙලා ඒක ක්‍රියාකාරී මට්ටමට එන්නේ සිටිවිලි හරහා තමයි. මමත්වය කියන එක ඒක වචනේ නෙමෙයි. අපි ඒක අර්ථ දක්වා ගත්තා. මමත්වය කියන්නේ ආශාවක් සහිත අයිතිකරුවෙක් වෙන්න තියෙන ඕනෙකමට මොනවා හරි දෙයක අයිතිකරුවෙක් වෙන්න, ස්වාමියෙක් වෙන්න. ඒ මම ස්වාමියා කියලා ඒ හිතන ගතිය ඒකට තමයි මමත්වේ කියන්නේ. මේ ඕනෑම දෙයක මම තමයි අයිතිකාරය. ඒක සරෙප්පු දෙකක් වෙන්න පුළුවන්, පෑනක් වෙන්න පුළුවන්, ඇඟට දැනෙන හීතලක් වෙන්න පුළුවන්, ඕනෑම දෙයක්. එතකොට මේ දෙහි අයිතිකරු මම. ඒ දෙය මගේ දේපලක්. දැන් මේ තමයි මමත්වේ චින්තනය. මමත්වේ හැම එකක්ම දෙකට බෙදෙනවා. අයිතිකරු සහ අයිති දේ කියලා. අයිතිකරු මම, මට අයිති දේ, එයා මගේ, මේ දේ මගේ. මම තමයි ඒ අයිතිකරු. එතන මේ තමයි මමත්වේ කියන්නේ. දැන් ඒ මමත්වයත් එක්ක ජීවත් වුණොත් ඉතින් ඒ පාරේ තමයි අපි යන්නේ. නේද? තණ්හාව මෙහෙන් අපිට එක එක ඒවා පෙන්නනවා. එතකොට මේ පෙන්නන දේ මමත්වයට ඕනේ වෙනවා. දැන් මේක තමයි ලස්සනම දේ. මෙතන මහා මායාවක් වෙන්නේ. දැන් මේ මමත්වයේ එක මමත්වයේ දෙන්නෙක්ගෙන් හැදලා තියෙන ඉතින් එක්කෙනෙක් කරන්නේ අනිත් එක්කෙනාව රවට්ටන එක. දැන් මේ දෙන්න අතරත් නෑ මේ සැබෑ මිත්‍රත්වයක්. එක්කෙනෙක් අනිත් එක්කෙනාව රවට්ටනවා. එකට යනවා ගමන, හැබැයි රවට්ටලා. ඉතින් මේ සංසාරෙම රැවටීමක් කියන්නේ ඒකයි. ඒක තණ්හාව කරන්නේ යමක් පෙන්නනවා. අරක හොඳයි, අරක ලස්සනයි, රහයි. ඒ පෙන්නන්නේ යාගෙම යාළුවට, යාගෙම පාර්ශව කරුට තමයි පෙන්නන්නේ. ඉතින් එයා රැවටෙනවා. රැවටිලා මේ තණ්හාව පෙන්නන එක පස්සේ යනවා. දැන් ඒ ස්වභාවයත් එක්කනම් අපි ඉන්නේ. ඉතින් අපි තමයි මමත්වය. මම තමයි මමත්වය. මට නිවනක් නැහැ. ඉවරෙකුත් නැහැ. හැම විටම මොකක් හරි පස්සේ දුවනවා. සිහිය පිහිටවා ගන්න තියෙන උවමනාව මමත්වයක් තමයි. ඉතින් ඒ නිසා තමයි මේ අර මුලින්ම ප්‍රශ්නේ, මුලින්ම ඇහුවේ අර සම්බොජ්ජංග පිළිබඳ ප්‍රශ්නේදී, ඔය සිහිය සෑහෙන තුරක් වැඩෙනකල් මමත්වය තියෙනවා. එයා තමයි ඔය සිහිය වැඩෙන්නත් උදව් කරන්නේ. නෑ, ඒකේ හොඳක් නරකක් නෑ. මේ මමත්වයේ තියෙන එකම දේ මෝඩකම තමයි. ඒක මෝඩයි. එයා ලනු ගිලිනවා. ඕන කෙනෙක් දෙන ලනුවක් ගිලිනවා මමත්වයේ. රැවටෙනවා. අමාරුවේ වැටෙනවා. ආය ආය අමාරුවේ වැටෙනවා. පාඩම් ඉගෙන ගන්න. ඒක තමයි මමත්වයේ ස්වභාවය. ඒක හොඳ නරක පිළිබඳ කාරණයක් නෙමෙයි එතන ඉන්නේ. ඉතින් යාට කිව්වොත් මේ ඔයිට වැඩිය දැන් මමත්වයට අපි හිතමු යාට තව වැඩියෙන් හම්බ කරන්න ඕනේ. උපේන ගාන මදි, තව හම්බ කරන්න ඕනේ. දැන් යාට කවුරු හරි කිව්වොත් ඔයා සිහියෙන් හිටියොත් ඔයිට වැඩිය හම්බ කරන්න පුළුවන් කියලා, එයා ඒ කැමැත්තෙන් සිහියෙන් ඉඳ පුරුදු වෙනවා. ඊට පස්සේ සිහියෙන් ඉන්න බලනවා. මොකද එයාට ඕනේ ඒක. එතකොට සිහිය හරහා ඒ දේ ලබා ගන්න බලයි. එහෙම නැත්නම් කිව්වොත් ලෙඩ අඩු කරගන්න පුළුවන් වාගේ. සීයෙන් හිටියොත් ලෙඩ අඩු වෙනවා. ඉතින් මේ මමත්වයේ කැමැති සීයෙන් ඉඳී ඊට පස්සේ. ඉතින් මේ මට්ටමේ සීයක් පුහුණු කරන්න මමත්වයේ පටන් ගන්නවා. එහෙම තමයි සීය පුහුණු කරන්නේ. මමත්වයේ තමයි භාවනා කරන්න පටන් ගන්නෙ. මේ භාවනා කරගෙන යනකොට එයාට තියෙනවා, එයාට මේකෙන් ලැබෙන ප්‍රයෝජන. මමත්වයට කලින් තිබුණු ප්‍රශ්නේ යාට විසඳගන්න බැරුව තිබිච්ච ප්‍රශ්න විසඳෙනවා. ඉගෙන ගන්න බැරි වුණු දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. කරගන්න බැරි වුණු දේවල් කරගන්න ලැබෙනවා. අතහරින්න බැරිව තිබුණු දේවල් අතහරින්න පුළුවන් වෙනවා. ඒතරෝ ඔක්කොම ලෞකික දේවල්. ඔය සියලුම ප්‍රයෝජන බැලුවාම මුලින් සිහිය නිසා ලැබෙන්නේ ඔක්කොම ලෞකික. ඒ කියන්නේ මමත්වයට ලැබෙන ප්‍රයෝජන ඒවා. ඉතින් ඒ නිසා එයා සිහියට ඉඩ දෙනවා. ඇවිල්ලා ඔයා බාර අරගෙන මේ ටික කරන්නේ. ටික ටික මමත්වය ඉඩ දෙනවා සිහියට ජීවිතයට ඇතුල් වෙන්න. ටික ටික සුඛාන මෙයාට බාර දෙනවා. මොකද ඔයා දන්නවා හොඳට මේක වලවල් වල වැටෙන්නේ නැතුව, හැප්පෙන්නේ නැතුව, අප්ප ගන්න නැතුව වාහනේ පදවන්නේ නිසා ඔයා මේක පදවන්නේ. මමත්තේ තමයි මුලින් පැදිවේ. යා හිතුව යා තමයි දන්නේ මම එක මගේ වාහනේ මමයි නියමුවා. මට ඕන තැනක යන්න ඕනේ. හැබැයි දැන් ටික 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 යාට තේරෙනවා මේ සිහිය ඉන්නකොට එයා මට වැඩිය හොඳට බොහොම මට සිලිටුව පහසුවෙන් වාහනේ පදවනවා. ඒ නිසා යාට ඩ්‍රයිවිං සීට් එක දීලා මමත්වේ ටිකක් අනිත් සීට් එකට යනවා පැසෙන්ජර් සීට් එකට. මගියෙක් විදිහට එයා ඉන්නවා. ඒ දිගටම දෙන්නේ නැහැ. ඉතින් අපෝ එයා ගන්නවා. එහෙම එහෙම ටික ටික දැන් මේ දෙන්න මාරුවේ මාරුවට ඒ කැමැත්තෙන්ම මමත්වේ අකමැත්තෙන් නෙමෙයි කැමැත්තෙන්ම සිහියට ඉඩ දෙනවා ජීවිතේ පදවන්න. ජීවිතේ යාත්‍රාව පදවන්න. මොකද එයාට මෙයාට ලැබෙන ප්‍රයෝජන මෙයාට විවේක ගන්න පුළුවන්. මෙයාගේ තිබ්බ අසනීප හොඳ කරගන්න පුළුවන්, හොඳට නිදාගන්න පුළුවන්, හොඳට ඇහැරෙන්න පුළුවන්, හීනෙන් බය වෙන්නේ නැහැ, මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න යන්නේ නැහැ, අනිත් අයගේ හිත රිදවන්නේ නැහැ. ඒ නිසා අලාභ වුණු අහිමුණු දේවල් දැන් ආපහු ලැබෙනවා. මමත්තේ විශ්වාස කරන්න පටන් ගන්න සිහිය විතරයි. එයාට වෙන කිසි කෙනෙක් විශ්වාස නැහැ. හැබැයි ඒක ලෞකික සිහියක්. ඒ එතනින් නවතින්න පුළුවන්. මමත් ඒ කැමති එතනින් නවතින්න. එයාට ඉංහා ගමනක් ඕනේ නැහැ.
අපි ක්‍රියා කරනකොට අපි ඥානයක් දෙනවා. මතන් සම්මදාන විදව වෙනවා. අපාරේ එයා කාට හරි ආත්මක් ප්‍රශ්නයක් නැහැ කුල් දව කරනවා. අපි මන ක්‍රියාව කළා. අන්තිමට බලගෙන යනකොට මේ මූලික වෙන්නේ මමත්වෙනි හැම ක්‍රියාවකට. භාවනා කරත් වාඩි වුණත් මේ හුස්ම දිහා බලාගෙන ඉන්න උත්සාහය ගන්න අන්තිමට මමත්වෙනි. ඔක්කොම මමත්වෙනි.
ඒක තමයි ඒ මමත්වේ නැත්නම් ඒ එකක්වත් ඕනෙත් නැහැනේ. දැන් මමත්වේ සම්පූර්ණයෙන් නැත්තම් ඔය කිසිම දන් දීමක් සිල් රැකීමක් භාවනා කිරීමක් මොනවත් අවශ්‍ය නැහැ. එතකොට දැන් මේ ඉන්න කෙනාට ඒ දැන් ඒ ඩ්‍රයිවර්ට තමයි අපි කියන්න ඕනේ අපි අහවල් තැනට යන් කියලා. අහවල් තැනට යන්. ඉතින් එයා බෑ කියන්න පුළුවන් මට ඕක දන්නේ නැහැ මට ඕනේ නැහැ මට පුරුදු නැහැ. එහෙනම් ඔයා බැහැලා මට වාහනේ දෙන්න කිව්වට දෙන්නේ නැහැනේ. ඉතින් එයා එයාව එයාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ කියන්නුනේ. එහි ගියාම මොනවා හරි වාට ලැබෙන දේ මෙහෙමයි. එහෙම ටිකක් කිව්වහම එයා කැමති වෙනවා. මමත්වයේ පොළඹවා ගැනීමක් එතන කරන්නේ මුලින්ම. එයාට ඇමක් දෙනවා. දැන් ඉස්සෙල්ලා මුනේ මමත්වයේ අපිට ඇමවල් දුන්නා. දිගට ආරහට තණ්හාවත් එක එක තෙලා තණ්හාව දානවා මොකක් හරි රසවත් ආහාරයක් මමත්වයේ කියන කටුවට ඒ බිලි කොක්කට තණ්හාව තමයි අමුණන්නේ කියලා රසවත් දෙයක්. ඉතින් ඒක අපි ගිලිනවා. ගිල්ලාම ඔක්කොම මුළු සංසාරෙම අපේ සංසාරෙටම අපි ඇමිනෙනවා. දැන් ඒ උපක්‍රමයෙන්ම තමයි මෙතන වෙන්නේත් අපි මමත්වයට ඇමක් දෙනවා. එයා කැමති දෙයක් එක්ක දෙනවා. එතකොට ඒකත් කෑවහම ඉතින් ටිකක් ඇදගෙන යන්න පුළුවන් අපිට ටිකක් දුර ඇදගෙන යන්න පුළුවන්. ඒ ටික යන්න එයා කැමති නැහැ. නමුත් ඇදගෙන යන්න පුළුවන්. එහෙම මේ හැරවීමක් මෙතන කරන්නේ යන පාර ඒ ගමනේ දිශාව හරවනවා ටික ටික. එයාටම කියලා තමයි හරව ගන්න ඕනේ. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ මමත්වය මේ සිහියට රියදුරු ආසනේ බාර දෙනවා. ඉතින් ටික ටික වැඩිපුර වැඩිපුර බාර දෙනවා. එහෙන් බාර දීලා දීලා එයා නිකම්ම නිකම් මගියෙක් වෙනවා. ඊළඟට එයාට හිතෙනවා මේ මගියෙක් වෙලා ඉන්න එක හොඳයි කියලා. කිසි කරදරයක් නැහැ, ඔය ඉන්න පුළුවන් කියලා. එතන මමත්වයේ එක්තරා විදිහකට විශ්‍රාමයක් තමයි මේක සිද්ධ වෙන්නේ. එයාම දන්නේ එයා විශ්‍රාම යනකල්. එයා කැමැත්තෙන්ම විශ්‍රාමයක් එතන වෙන්නේ බලහත්කාරයෙන් අනිවාර්ය නිවාඩු වීමක් නෙමෙයි. ඒ තැනට එයාව ගේනවා ටික ටික. දැන් වෙනස සාමාන්‍ය ජීවිතයකයි භවනා මාර්ගයේ වෙනස. සාමාන්‍ය ජීවිතේ අපි දේවල් අයිති කරගන්න යන්නේ ඒ මමත්වය. හැබැයි මෙතන අත්හැරීමේ මමත්වය, ඒ වෙනස තියෙනවා. ඒතරේ මමත්වයේ තවත් ස්වභාවයක්. ඒ ස්වභාවය සාමාන්‍ය ජීවිතේ නෑ. අල්ලගන්න, මගේ කරගන්න, වැඩි කරගන්න, එකතු කරගන්න, රැස් කරගන්න, ලොක්කෙක් වෙන්න, අධිපතිවරයෙක් වෙන්න, අධිකාරි බලයක් තියෙන කෙනෙක් වෙන්න, ඒ ස්වરૂපය. එහෙන් දැන් භාවනාවේදී ටික ටික අත්හැරීමේ මමත්වය. එතන මේ මමත්වයන් දෙකක් තියෙනවා. එක මමත්වයක් සංසාරේ යන්න ලෑස්ති වෙච්ච මමත්වය, අනිත් මමත්වය මේ නවතින්න ඕන මමත්වය. සිය කියන්නේ අපිට පේන්නේ, අපිට පේන්නේ ඒ පණුව විතරයිනේ, කොක්ක පේන්නේ නෑනේ. ඒ ඇහැ හුරු කරලා තියෙන්නේ එහෙමයි. මාළුවට බිලි කොක්ක පේන්නේ නැති වෙන්න මාළුවගේ ඇහැ තියෙන්නේ පණුව විතරක් දකින්න. මාළුවෙක් සාමාන්‍යයෙන් බිලි කොක්ක දකින්නේ නෑ, දකින්නේ පණුව විතරයි. ඒ වගේ ඒකට කියනවා සංකත කියලා. සංකත සකස් කළ ආයතන හයක් තියෙනවා. සකස් කළ ආයතන හයක්.
සරලව
සිහියෙන් ඉන්න නම් ඉතින් ඒකට ඕනේ කමක් තියෙන්න ඕනේ සිහියෙන් ඉන්න. නිකම්ම සිහියෙන් ඉන්න බෑ. සිහියෙන් ඉන්න ඕනේ කම තියෙන්න ඕනේ.
අපි ආයතන වලට ගෝචර වෙන දේවල් ගැන බලාගෙන ඉන්නකොට මොකක් කරාවට තියෙන්නේ? ඔය ආයතන පහක් කියලා ඒ පහට මොකක් කරාවට තියෙන්නේ? අපි මේ කැමැත්තක් තියෙනවා, අකමැති තියෙන දේවල් නෙවෙයි だっ. එතක් දැකේන වතුර බෙදකල වෙන්නේ නැති. ඒකට කැමැත්තකුත් නැහැ, කැමැත්තකුත් නැහැ. හ්ම්. අර ගහක මුලඟක් කැදෙන එක මොකක් වෙලාවට කැමැත්තක් නැහැ, අකමැත්තක් නැහැ. දකින්න මේ ගහක් දැක්ක ඉතින් අපි දකින්න හැම වෙලේම හැරියෙන්න දේවල් 390ක්ම උපේක්ෂාවෙන් බලන්නේ. මේ බොහොමත්ම කලාතුරකින් තමයි එකකට ඡන්දයක් වෙන්නේ නේ. හ්ම්. ඒ වෙලාවට දකින්න තේරෙන්නේ නැහැ ඡන්දයක් වුණා කියලා.
හ්ම්.
දැන් කොච්චර තියෙන්නේ සමාජය තියෙන් බලාගෙන යනකොට තේරෙන්නේ නැහැ ඔය සීය දැකලා එකින් අන්න අදුවක්ම දැන් අදුපාත්ම ප්‍රේක්ෂාවෙන් හිටිය එකක් දෙකක් තුනක් ඡන්දයක් යනවා කියලා තියෙනවා. අපි දැන් පිටින් අපි හිතේ ගිතාගෙන සීයෙන් දකින්න සීයෙන් බලාගෙන දකින දෙයක් කියලා. දකින දෙයක් කරේ ආයේ දෙයක් කරේ හිතෙන් දෙයක් ආයේ ආගමකට හිතෙන් දෙයක් කරේ. ඒක ඒ වෙලාවට අර එකින් එක හිතාගෙන යනකොට තේරෙන්නේ මේ මේ පාඩම වල මමත්වයකින් හැමත්තක් තියෙනවා. අර උපේක්ෂාව දැකින් තියෙන මතර මමත්වය කියලා ලොකුට පේන්නේ නැහැ නේද?
ඔව්. අපි ඇලෙන්නේ බොහොම ටිකකට, ගැටෙන්නේ බොහොම ටිකකට. වැඩි හරියකට ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ, ඒක තමයි ඇත්ත. දැන් අපි කැමති අය කී දෙනෙක් ඉන්නවද ලෝකේ? සමහරට ගණන් කරන්න පුළුවන් ටිකක් ඉන්න කැමති අය. දකින්න කැමති, කතා කරන්න කැමති, ඇසුරු කරන්න කැමති, සහ ළඟින් ඉන්න කැමති. බොහොම ටික දෙනා ඉන්නේ. ඒ වගේම අකමැති අය බැලුවා ඈත් වෙන්න කැමති, නොදක ඉන්න කැමති, කතා නොකර ඉන්න කැමති, ඇසුරු නොකර ඉන්න කැමති, දුරස් වෙන්න කැමති. එහෙම ඒත් ටික දෙනා ඉන්නේ. ඉතින් ඔය දෙකටම අයිති නැති කෝටි ගාණක් බිලියන ගාණක් තමයි වැඩිපුර ඉන්නේ. ඒක තමයි ඇත්ත. තමයි පුංචි ටිකක් හින්දා තමයි අපි සංසාරේ ඉන්නේ. ඔය බොහොම ටිකක් ඇලෙන ගැටෙන බොහොම පුංචි අත්දැකීම් ටිකකට අහුවෙලා තමයි අපි සංසාරේ මහා දීර්ඝ කාලයක් යන්නේ. වැඩි හරියක් බැලුවාම ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ. එනිසා මෙතන වැදගත් වෙන්නේ මේ සංසාර ගමනට මුල් වෙන්නේ, සාධක වෙන්නේ සංඛ්‍යාව නෙමෙයි. කීයකට ඇලුනද කියන එක නෙමෙයි, කොච්චර ඇලුනද කියන එක. කීයක් එක්ක ගැටුනද කියන එක නෙමෙයි, කොපමණ ගැටුනද කියන එක. ඒකේ ගුණාත්මක බව, ක්වොලිටි එක, ක්වොන්ටිටි එක නෙමෙයි. ඒ ප්‍රමාණය නෙමෙයි. එකකට ඇලුනත් ඇති, එකකට ගැටුනත් ඇති. මොනම හරි අත්දැකීමක, මොන ඉන්ද්‍රියෙන් ගත්තත් මොනම හරි අත්දැකීමක, ඒ අත්දැකීම සුවදායි නම්, ඒ අත්දැකීම මිහිරි නම්, රසවත් නම්, සැප නම්, ඒකට ඇලෙනවා. එතකොට එහෙම තමා මේ සැලැස්ම සැකැස්ම තියෙන්නේ, හදලා තියෙන්නේ. ඒ හිතන්න ඕනේ නැහැ. රසවත් අත්දැකීමක් ආවහම මම මේකට කැමති වෙන්න ඕනේ, මේක තව ටිකක් විඳින්න ඕනේ, ආයෙත් විඳින්න ඕනේ, එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ ඕනකම නිතැතින්ම ඇති වෙනවා, નિરાයාසයෙන්ම ඇති වෙනවා. මොකද එහෙම තමයි මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඒ වගේම අප්‍රසන්න අත්දැකීමක් ලැබනකොට, රිදෙන අත්දැකීමක් ලැබනකොට, අවලස්සන අත්දැකීමක් ලැබනකොට, අකමැත්තක්, ගැටීමක්, නුරුස්නා බවක් නිතතින්ම එනවා. ඒකටත් උත්සාහ කරන්න ඕනේ. බලාගෙන ඉන්නේ. ඒ ළඟටම වෙලා බලාගෙන ඉන්නේ. සැප අත්දැකීමක ඇලීමත්, දුක් සහගත අත්දැකීමක ගැටීමත් ප්‍රබලව දැනෙනවා. ඒ දෙකට නැති ඔබතුමා කිව් අනිත්‍ය ඔය හැම අත්දැකීමකම තියෙන්නේ නොදන්නකම. එහෙම අත්දැකීමක් ලබනවා කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා මුලාව, මෝහය. දහම ඒ නිසයි කියන්නේ සැපේදී රාගේ නිදාගෙන ඉන්නවා. ඒ නිදාගෙන ඉන්න රාගේ අවදි වෙන්නේ සැපේදී. නිදාගෙන ඉන්න පටිගය අවදි වෙන්නේ දුකේදී. ඔය මධ්‍යස්ථ අත්දැකීම් වලදී මෝහය නිදාගෙන ඉන්නවා. එයා නිදාගෙන ඉන්නවා. ඒ අත්දැකීමක තියෙන්නේ මෝහය. මෝහානුසය අනුසය වශයෙන් තියෙන ඒවා කියලා. දන්නේම නැහැ අපි එහෙම එකක් දැන් අද මේ ආපු ගමනේදී මොනවද දැක්කේ කියලා ඇහුවොත් එනකොට ගෙදරින් ලා මෙතෙන්ට ආපු ගමනේ අපි දැක්ක දේවල් කීපයක් කියනවා. ඉතින් ඒ හොඳට බැලුවොත් අපේ හිත ගිය දේවල් කියනවා. ඒ වගේම ප්‍රශ්නයක් ඇති වෙච්ච අවස්ථා තිබ්බනම් එනකොට මගදී ඒකත් කියනවා. ඒ ඔය දෙකට අමතරව තව කොපමණ දේ අපි දකින්නද? ඇහෙන්නද? හැබැයි ඒවා අපි කියන්නේ නැහැ. කියන්න මතකත් නැහැ අපිට. එහෙම ඒවා දැක්ක කියලා අපි තීරණයකට එන්නේත් නැහැ. හැබැයි ඒ වෙලාවේ අපි ඉන්නේ උපේක්ෂාවෙන් නෙමෙයි. ඒ මධ්‍යස්ථ අත්දැකීමක ඒ අත්දැකීම මධ්‍යස්ථයි. ඒක දුකකුත් නැහැ, සැපකුත් නැහැ. හැබැයි අපි ඉන්නේ උපේක්ෂාවෙන් නෙමෙයි. උපේක්ෂාව කියන්නේ වෙනම දෙයක්. උපේක්ෂාව කියන්නේ අපි හිතාමතා සිදුවීම තේරුම් අරගෙන ඒ සිදුවීමට මොහොන දියේ දෙන ආකාරයකට තමයි උපේක්ෂාව කියන්නේ. කලබල වෙන්න හොඳ නෑ. අපි අපිටම කියන කලබල වෙන්න හොඳ නෑ. මේකේ කලබල වෙන්න දෙයක් නෑ. මේ සිදුවීම ටිකකින් ඉවර වෙනවා. මේ වගේ සිදුවීම් මිට කලනුත් ජීවිතේ වෙලා තියෙනවා. හැබැයි ඒවා දැන් වෙන්නේ නෑ. ඒවා ඉවරයි. ඉතින් මේකත් තව ටික වෙලාවකින් ඉවර වෙයි. ඉතින් ওই ටික වෙලාවටයි මං කලබල වෙන්නේ. දැන් මේ විදිහට ඒ සිදුවීම පිළිබඳ ඇති කරගන්න කිසියම් අවබෝධයක් නිසා අපි තීරණයකට එනවා කලබල නොවී ඉන්න. ඒක තමයි උපේක්ෂාව කියන්නේ. ඒ උපේක්ෂාව ඇති වෙන්නේ අපි ගන්න තීරණයක් නිසා. ඒ අත්දැකීම, ඒ සිදුවීම, ඒ තත්ත්වය කිසියම් දරකට වටහාගෙන අපි තීරණයකට එනවා මේකට ආවේගශීලී වෙන්න හොඳ නැහැ. ආවේගශීලී නොවිය යුතු. එහෙම නැතුව මේ මෙතන ඉවසීමෙන් ඉන්න ඕනේ. පිළිගන්න ඕනේ සිදුවීම. මේක වෙන්නේ කොහොමද කියලා තව හොයලා බලන්න ඕනේ. පැත්තක් ගන්න හොඳ නැහැ. ඒතර පැත්තක් නොගෙන විවෘතව සිටීමට තමයි උපේක්ෂාව කියන්නේ. ඒක නිකම්ම ඇති වෙන්නේ නැහැ. අර සැපයි දුකයි නැති අත්දැකීමක් ලැබුවා කියලා උපේක්ෂාවක් එන්නේ නැහැ. ඒ අත්දැකීමට කියන්නේ අදුක්කම සුඛ අත්දැකීම. දුකකුත් නැති සැපකුත් නැති අත්දැකීම. උපේක්ෂාව කියන්නේ අත්දැකීමක් නෙවෙයි. ඕනෑම අත්දැකීමකදී අපි ක්‍රියා කරන ආකාරයකට තමයි උපේක්ෂා කියන්නේ. ඒතර සතුටුදායක අත්දැකීමක වුණත් අපිට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. මේකට එච්චර උඩ පයින්න ඕනේ නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. තව ටිකකින් නැති වෙලා යයි. ම ආඩම්බර වෙන්න හොඳ නැහැ. ඉතින් එහෙම හිතලා අපිවම සංසුන් කරගත්තොත් අපිට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. ඒ වගේම බොහොම වේදනාකාරී අත්දැකීමක වුණත් අපිට මේක තමයි ඇත්ත. ජීවිතේ වේදනා විඳින්න වෙනවා. මිට වැඩිය වේදනා ජීවිතේ මං ඉඳලා තියෙනවා. මට වැඩිය වේදනා විඳලා ඉන්නවා තව ලෝකේ. ඒතර මේ සියල්ල අතර පුංචි අත්දැකීමක්. මේකට මං කලබල නොවී ඉන්නවා කියලා එහෙම ගන්න තීරණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි උපේක්ෂාව වෙන්නේ.
කොට අපිට එන පුඛායකවලක් නේ ප්‍රධාන ප්‍රශ්න තමයි කොච්චර සිහියෙන් හිටියත් හිටපු ගාමම මැද්දේදී දන්නේ නැතුව අපේ හිතන්න ගොඩාක් ඉන්ට්‍රස්ටින් දේවල් නේ ඔක්කොම දෙයක් අරගෙන හිතාගෙන යනවා දන්නේ නැති ඉතකොට කරගෙන ගිය භාවනාව ටිකක් හැදිලා ආයි නෑනේ ආපහු මෙන්න ආයතන ගන්න
අනිවාර්යයෙන්මනේ අසිහියෙන් සිහියෙන් සිටීම තමයි ඒක ටෙක්නික් එකක් නෙමෙයි ඒක ටෙක්නිකල් ෆෝල්ට් එකක් ඒක මේ අපේ අපි ඒ ෆෝල්ට් එකින්ද තමයි අපි සංසාරේ යන්නේ සංසාර ගමන මෙහෙම ඍජු කෙලින් මේ පාරක ලයින් එකක යන එකක් නෙමෙයි එක ලේන් එක කොහේ යනවත් දන්නේ නැහැ මේ ඒ යනවා මේ යනවා මේ යනවා එහෙමයි එහෙන් පිළිවෙලක් නැහැ ඉතින් ඒක වෙන්නේ අපේ ඔය ඔළුවේ ස්වභාවය අනුව ඔළුවත් එහෙමනේ අපේ. ඒතර ඒ මනස තමයි සංසාරේ නියමුව. ඉතියා එයා යම්සේද ඒ ගමනත් ඒ වගේ. ඒ මනස ක්‍රමවත් කරගත්තොත් ක්‍රමවත් සංසාරික ගමනක් යන්න පුළුවන්. ඒ හැකියාවක් තියෙනවා. ඔළුව නිරවුල් කරගත්තොත් බොහොම ලස්සන සංසාරික ගමනක් යන්න පුළුවන්. කිසියම් දුරකට හැමදාම නෙමෙයි කිසියම් දුරකට පිළිවෙලකට ඒ සංසාර ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒක සුගති ගාමි ගමනක් යන්න. ඒකටත් ඔළුව නිරවුල් වෙන්න ඕනේ. නිකම්ම සුගතියට යවෙන්නේ නැහැ කවුරුවත්. ඒ වෙනුවෙන් ඒ යන්න ඒ සැලසුම් හදලා ඒ කරන්න ඕන ටික කළා ඒ පාරේ ඉන්න ඕනේ. ඒ බස් එකේ නගින්න ඕනේ. අපි වෙන බස් එක නැග්ගොත් යන්න වෙන්නේ නැහැ. දැන් මෙහෙම වෙන්නේ ඔය ඔළුව ওই විදිහට වැඩ කරන්නේ ඇයි කියන හේතුව අපි මුලින්ම හොයාගන්න ඕනේ හේතුව හොයාගන්න ඕනේ ඒකට පිළියමක් හොදන්න නම් දැන් අපි සෑහෙන්න උත්සාහ කරනවා භාවනා කරන්න සිහියෙන් ඉන්න. ඒතර ඒක චේතනාවක් එක්ක ලොකු වීරියක් එක්ක කරන දෙයක්. හැබැයි මනස දිවීම කියන එක හිතලා කරන දෙයක්වත් චේතනාවකින් කරන දෙයක්වත් වීරියෙන් කරන දෙයක්වත් නෙමෙයි. හිතලා වීරියෙන් කරන්න බැරි දෙයක් තමයි දුවන එක. මම ටිකක් මනසින් දුවන්න ඕනි කියලා හිතුවොත් හිතලා කරන්න බෑ ඒක. ඒතර මේ මොනවත් නොහිතා තීරණයකට එන්නේ නැතුව ඔහි වෙන දෙයක් තමයි දිවීම කියන්නේ. රවුම් ගැහිම එහෙම වෙන්නේ පුරුද්දට. පුරුද්දට. පුරුද්දකට තමයි ද යමක් පුරුද්දකට වෙන්න වීරියක් ඕනේ. වීරිය ඕනේ පුරුදු වෙනකල්. ඕනම දෙයක් පුරුදු වෙනකල් තමයි වීරිය අවශ්‍ය. කල්පනාව අවශ්‍ය. පුරුදු වුණාට පස්සේ කල්පනාව ඕනෙත් නැහැ, වීරිය ඕනෙත් නැහැ. ඔහේ වෙනවා. ඔහේ වෙනවා. ඔහේ තේ හැදෙනවා. ඔහේ පොල් ගෑවෙනවා. ඔහේ අතු ගෑවෙනවා. ඔහේ වාහනේ පැදවෙනවා. කෙටි කාලීන පුරුදු සහ දිගු කාලීන පුරුදු කියලා පුරුදු අපිට බෙදන්න පුළුවන්. කෙටි කාලීන පුරුදු කියන්නේ මේ ඊයේ පෙරේද ඇති කරගත්ත පුරුදු. ඒවා ප්‍රබල නැහැ. ඒවා අතහරින්න ලේසි. කෙටි කාලීන පුරුද්දක් වැඩි ඉතිහාසයක් නැති, වැඩි ආයුෂක් නැති පුරුද්දක් මොකක් හරි අතහරින්න ලේසි. හැබැයි ටිකක් ඊට වැඩිය වැඩි දිගු කාලීන පුරුද්දක් නම් අතාරින්න ලේසි නෑ. උදාහරණයක් විදිහට නාට්‍යයක් ගත්තොත් එහෙම රූපాయని යන පළවෙනි දවසේ අද නම් බැලුවේ ඉස්සෙල්ලම ඒත් පොඩි පුරුද්දක් එන්න පුළුවන්. හෙටත් බැලුවොත් පුරුද්දක් එන්න පුළුවන්. හැබැයි ඒ වගේ එකක් අතාරින්න ලේසි. තුන්වෙනි දවසේ නොබලා ඉන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඊට වැඩිය මාස ගාණක් තිස්සේ හැමදාම බලලා පුරුදු වෙච්ච දෙයක් නම් ඒක අතාරින්න අමාරුයි. ඒක පුරුද්දකට යමක් වීමට උත්සාහයක් අවශ්‍ය නැහැ. ඒ වගේම අතාරින්න ලේසිත් නැහැ. ඊළඟට පුරුද්ද දීර්ඝ කාලීන නම් අමාරුයි. ඒ පුරුද්දේ ඉතිහාසය දිග නම් එපමණටම අමාරුයි. දැන් දිගම පුරුද්ද තමා අතිශයින්ම දීර්ඝතම පුරුද්ද තමා හිතන්න පුරුදු වෙලා තියෙන එක. කල්පනා කරන්න, හිතන්න, සිහින දකින්න ඒ පුරුද්ද. ඒක සංසාරේ තරම්ම දිගයි. සංසාරේ යම් පමණකට දිගද ඒ පමණටම ওই සිටීමේ පුරුද්දත් දිගයි. තෙන්ස මොනවා නැති වුණත්, ඛණ්ඩ නැති වුණත්, බලන්න දෙයක් නැති වුණත්, අඳින්න නැති වුණත්, අහන්න දෙයක් නැති වුණත්, ඇසුරු කරන්න කෙනෙක් නැති වුණත් කෙනෙකුට ඉවසන් ඉන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඔහි හිත හිත ඉන්න පුළුවන්. තමන්ට ඕන දෙයක් ඔහි හිත 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 ඉන්න පුළුවන්. සෑහෙන කාලයක් ඒකෙන් පෝෂණයක් ලැබෙන. ඒ නිසා සිතීම කියන එක ආහාරය. මනෝ සංචේතන ආහාරය. ඒක ආහාරයක්. අනිත් මොන ආහාර නැති වුණත් කෙනෙකුට හිත හිත ඉන්න පුළුවන් නම් ඒ මත යැපෙනවා. සංසාරේ කෙනෙක් ආපු එන්න මෙපමණ දුරක් එන්න ඒ ඉන්දන විදිහට සැපියෝ එක ප්‍රබලම ඉන්දනයක් තමයි ওই සිටීම, කල්පනා කිරීම කියන එක. අපි වැඩිපුරම කාලයක් ජීවිතේ නාස්ති කරන්න හිතන්නේ වෙන කිසි දෙයකට නොවේ. නිදා ගන්නවටත් වැඩි කාලයක් නිදාගෙනත් අපි හිතනවා. අද නිදා ගන්නත් නොවටත් වැඩිය වැඩි කාලයක් ජීවිතේ නාස්ති කරන්න හිතන්න කල්පනා කරන්න. එපමණටම මේ සිටීමේ පුරුද්දට ඇබ්බැහි වෙලා නැතුව බැරි දෙයක් වෙලා. ඉතින් ඒ ප්‍රතිඵලය තමයි අපිට භාවනාවේදී පේන්නේ. එක් එක්ක භාවනා කරන්න ගියාම ඒක පේනවා. එහෙම නැත්නම් පාඩම් කරන්න ගියාම පේනවා. දැන් පාඩම් කරන්න ගියාමත් අපිට තේරෙනවා මේ හිත කොච්චර මේ වල්මත්ද කියන එක. අපිට ඕනේ දේ පාඩම් කරන්න බෑ. අපි තීරණයකට ඇවිල්ලා වෙලාවෙන් කරගෙන ඒ පොතක් දිග හැරගෙන වාඩි වෙන්නේ ඒ වැඩි. හැබැයි ඒ දේ වෙන්නේ නැහැ. ඒ දේ නොකර හිත වෙන දහසකුත් එකක් දේවල් ගැන හිතනවා. ඉතින් පාඩම් කරන්න ගිය කෙනෙකුටත් මේ தත්ත්වය කිසියම් මට්ටමකට තේරෙනවා. හැබැයි ඒකේ බැරෑරුම්ම தත්ත්වේ තේරෙන්නේ භාවනා කරන්න ගියාම. මේක මද්ද්‍රව්‍යයකට වඩා භයානකයි. මද්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම ඒකත් භයානකයි. හොඳටම භයානකයි. නමුත් ඊටත් වැඩිය භයානකයි ඔය සිටීමට, සිටිවිලි රස විඳීමට ඇබ්බැහි වීම. මද්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුණාම ඒකට බෙහෙත් දෙන්න පුළුවන්. සමහරට බෙහෙත් අරගෙන ඒ තත්ත්වෙ නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මේ සිටීම නැමැති පුරුද්දට ඒකට ඇබ්බැහි වුණාම හරි අමරයකට බේතක් නැහැ. බේතක් නැහැ. ඉතින් උපක්‍රම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. උපක්‍රම. දැන් මුලින්ම ඒකට අත ගහන්න මෙ යන්නේ භාවනානුයෝගියා. ඒ පටලැවිල්ලට අත ගහන්න යන්නේ භාවනානුයෝගියා කියන්නේ ඔබ නවත්තන්න. හිතන්න එපා. නවත්තන්න. දුවන්න එපා. මෙතනම ඉන්න. එහෙම කියන්න පුළුවන් යෝගියෙකුට. එහෙම කියලා කිව්වට හිතන්නේ නැහැ. එතකොට යෝගියා අනත් දෙනවා. ඒ අනහිත පිළිපදින්නේ නැහැ. ඉතින් යෝගියා ආයනත් දෙනවා. ඒ අනහිත පිළිපදින්නෙත් නැහැ. ඊට පස්සේ යෝගියා සහ මනස අතර ද්වන්ද සටනක් පටන් ගන්නවා. ද්වන්ද සංග්‍රාමයක්. දෙන්න ගහ ගන්න පටන් ගන්නවා. ඒකට නෙමේ භාවනාව කියන්නේ. අපි කෙනෙක් හිතන්න පුළුවන් ඒක තමයි භාවනාව. මේ හිතත් එක්ක ගහ ගන්න එක, හිතත් එක්ක යුද්ධ කරන එක තමයි භාවනාව. මං කොහොම හරි දිනන්න ඕන. එහෙම දිනන්න බෑ. මෙතන ජයග්‍රහකයෙක් නැහැ. පැරදීමක් මිස පරාජයක් මිස ජයග්‍රාහකයෙකු නැති යුද්ධයක් තමයි මනසත් එක්ක කරන යුද්ධය. ඒ නිසා ඒක පටන් ගන්න එපා. භාවනාව කියන්නේ සංග්‍රාමයක් නොවේ. යෝගියා කියන්නේ රණවිරුවෙකුත් නොවේ. ඒ විදිහේ යුද්ධපටයක් නෙවෙයි යෝගියෙක් කියන්නේ. එයා කරන්නේ අහිංසක උත්සාහයක්. සා අත ගහන්නේ නැහැ දුවන හිතට මේ සතිපට්ඨාන භාවනාවේදී.
දුවන හිත අඳුනගන්නේ ඉන්නවද? සර සතිපට්ඨාන එන සිතුවිල්ල අඳුනගන්නවා කියන එකද?
ඔව්, මුලින්ම මෙයාව අඳුනගන්නට ඕනේ. ඒක තමයි හිත හඳුනගන්නට ඕනේ. හිත හඳුනගන්නේ නැතුව අපි මොනවා කිව්වත් ඉතින් ඒ එයා කරන්නේත් නැහැ. අපිට ඕන දේ කරගන්නත් බෑ යාලව. නිසා මුලින්ම අපි කරන්නේ මෙයාව හඳුනා ගන්න එක. මෙයා කොයි වගේ කෙනෙක්ද? මෙයා කැමති මොනවටද? අකමැති මොනවටද? මේව හඳුනා ගන්න එක. හිත හඳුනා ගැනීම.
ඔව්.
ඒ වෙලාවෙම ඒක හිතනවා. ඊට පස්සේ දැන් නැහැ මොනවද වෙන්නේ. ඒක තමයි රැම කිව්වේ. ඒක තමයි ඇම. ඒ හිතම කියනවා මේ සිතවිල් හරි ප්‍රයෝජනවත්. මේක මේ අදහස හරි වටිනවා. එතින් අපි මේ ලේබල් එකට අහුවෙනවා. ඔය අපි ලේබල්ස් වලටනේ හැම එකේම අහුවෙන්නේ. දේට නෙමෙයිනේ. ඇත්තට මේ දේ බැලුවහම අහුවෙන්න දෙයක් නැහැ. හැබැයි ඔය දේවල් වලට ගහලා තියෙන ලේබල්ස් වලට තමයි අපි අහුවෙන්නේ. මේක ecological echo කියලා ගැහුවාම, bio කියලා ගැහුවාම, කාබනික කියලා අපි ඒවට අහුවෙනවා ඒ ලේබල්ස් වලට. ඉතින් ඒ වගේ එක ලේබල් එකක් තමයි මේක. මේක හරි ප්‍රයෝජනවත්.
භාවනා කරන්නේ
මොකද්ද කියන්නේ? ඔව්. ඔව් ඇත්තටම වෙනසක් නැහැ කරන වෙලාව නොකරන වෙලාව කියලා. දැන් දුක හිතන දෙයක් හිතනවා. එතකොට අපි කියනවා ඒ හිතට ඔව්. ඔව්. අපි කියනවා. එතකොට හිත නවත්තනවා. ඔව් ඒක අඩු වෙනවා අනිවාර්යෙන් අඩු වෙනවා. ඒ හිතට අපි කතා කරන නිසා. එනිසා හිතට කතා කරන්න හිතත් එක්ක යුද්ධ කරනවා එක එකක් වාද කරන එක එකක් දැන් අපි කරන්නේ ඒක නෙමෙයිනේ. දැන් බුදුමී කිව්වේ ඒක නෙමෙයි අපි හිතට කතා කරනවා අපි හිතට ආදරෙන් කියනවා ඔයා දුක් විඳින්න එපා ඔයා මොකට දුක් විඳින්නේ නිර්පරාදි දුක් විඳින්නේ ඔය එකක් අල්ලගෙන ආයේ ඒකම හිත දුක් විඳිනවා ඔයාට ඕනේ ඔබ දුක නැති කරන්නේ ඔක පොඩ්ඩක් හිතන එක අතාරින්න නවත්තලා දාන්න අපි වෙන එකක් හිතමු. දැන්ම කිව්වහම එකක් හිතට ශක්තියක් එනවනේ මං තනි නෑ කියන එක. මට උදව් කරන්න කෙනෙක් ඉන්නවා මං ගැන හොයන්න කෙනෙක් ඉන්නවා මෙයා මාව බලනවා. ඒ ශක්තිය ඒ ආශිර්වාදය හිතට දෙන්න. ඒක අවශ්‍යයි හිතට. එයා හරිම දුර්වලයි. හිත කියන්නේ හරිම දුර්වල දෙයක්. එයාට කෙලින් හිත ගන්නවත් බෑ. ඒ ශක්තිය අපි දුන්නේ නැත්නම් එයා වැටෙනවා දුකකදී හොඳටම එයා වැටිලා ඉන්නේ. ඉතින් වැටිච්ච කෙනෙකුට අපි තව බැන්නට බයින්න බයින්න එයා තව තව වැටෙනවා මිසක් එයා නැගිටින්න බෑ බැන්නාම. ඉතින් අපි හිල්ල කියන්නේ ඕක පාද ඕක අතහැරලා දාන්න. අපි ඊට වැඩි හොඳ දෙයක් හිතමු වෙන දෙයක් බලමු අහමු කියෝ. අද අපි දෙයක් විදිහට ගත්තොත් දෙයක් ගත්තොත් ඒ දේ තව දෙයක් උඩ රඳා පවතින්නේ ඕනෑම දෙයක් ස්වාධීනව පවතින්න බෑ. දැන් මේ වහලි තියෙන්නේ මේ සීට්ස් ටික තියෙන්නේ මේ යකඩ සැකිල්ල උඩ. යකඩ සැකිල්ල නැතුව මේ වහලේ තහඩු වලට ඉන්න බෑ. සාදේ තහඩු කොච්චර ආඩම්බර වුණත් කොච්චර ලොකු මමත්වයක් තිබ්බත් ඔක්කොම ළම ගෙහෙවණ යට ඉන්නේ මන් නැත්තම් ඔක්කොම ලා තෙමෙනවා. එහෙම මමත්වයක් තිබ්බට එයාට බෑ තනියම ඉන්න. එයා ඉන්නේ මේ යකඩ කෑලිත් කීපයක් උඩ. එලන්ට යකඩ කෑලි කීපය එයා හිතුවට ආ මෙච්චර ලොකු මේ තහඩු වහලේ මේ ඔක්කොම පෙන්නන්නේ එයාගේ බලේ මං හින්දා මන් නැත්තම් එයා නෑ. එල යාලොක් එක්ක නේද හිතුවට එයා ඉන්නේ බිත්ති උඩ. ඉතින් බිත්තිත් එහෙම හිතුවට එයා ඉන්නේ ෆවුන් අත්තිවාරම උඩ. ඉතින් අත්තිවාරම හිතුවට මන් නැත්තම් එකක්වත් නැහැ කියලා එයා ඉන්නේ පොළොව උඩ. ඉතින් පොළොවත් අන්තිමට බැලුවාම ඒකෙත් පස් තියෙනවා, ඒකේ යට ගල් තියෙනවා. ඉතින් ඒක ඉවරයක් නැහැ. එතකොට මේ හැම දෙයක් කියලා යමක් ගත්තොත් ඒක පවතින්නේ එය නොවන තව බොහෝ දේවල් උඩ. සීට්ස් නොවන යකඩ සැකිල්ලක් නිසා තමයි වහලේ තාඩු ටික තියෙන්නේ. ඒ තාඩු කියන්නේ සැකිල්ලට නෙවෙයි. හැබැයි සැකිල්ල නැතුව තාඩු තියෙන්නේ නැහැ. මේක තමයි හේතුඵල වාදී කියන්නේ. ඒතර මම පවතින්නේ මම නොවන දේවල් නිසා. අපි අයිති
ඈ
ඔව් ඔව් ඒ තමයි දැන් අපි ඇහැට අපි මොකක් හරි දෙයක පේන දෙයක් කියන්නේ අපි ඔන්න මොනවා හරි දෙයක වෙන මලක් උනත් ගන්න මල. එතකොට මේ මල කියන එක අපි බලනවා. බැලුවාම අපි ඒකට කැමැති වෙනොත් ආසකලොත් ආකර්ෂණීය වුණොත් එයින් අපි වින්දනයක් ලබනවා. එතකොට මේ වින්දනය කියන එක මේ මලක් දිහා බලලා ලබන වින්දනය රැඳිලා තියෙන්නේ අර ඇහැට පේන මලයි. ඒ මල දකින්න පුළුවන් මට්ටමට පේන ඇහැකුයි අඩුම ගානේ මොකක් හරි ආලෝකිකුත් තියෙන්න බෑ. එතකොට ඔය භෞතික සාධක තුන ආලෝකයේ භෞතිකයි, එළියේ ඒ ගහේ මලක් තියෙන එක ඒක භෞතිකයි, පේන ඇහක් තියෙන එක භෞතිකයි. එතන මේ අඩුම ගානේ මේ භෞතික සාධක තුන නැති වුණොත් අර වින්දනය ලැබෙන්නේ නැවෙයි. එකක් හරි නැති වුණොත් අර වින්දනේ නෑ අපිට.
වින්දනේ තමයි ඵලය.
මොකද්ද?
වින්දනේ තමයි ඵලය කියලා. තුන හේතුව.
ඔව්. අර තුනත් තහ තව තියෙනවා. ඉතින් අපි ඒක දිහා බලන්නත් එපේ. බලන්නත් ඕනේ, අවධානයෙත් තියෙන්න එපේ. නිකන් ඔය ඇහැරන් හිටියට, ඇහැ ඉස්සරහින් මලක් තියන් හිටියට, එළිය තිබ්බට අපි වෙනම කල්පනාවක් හිටියොත් අපිට පේන්නේ නෑ. පේන්නේ නැති වුණොත් වින්දනේ නෑ. එතකොට ඈ ඒ නම දැනගත්තේ නැති වුණාට ලක්ෂණක් පෙවුනොත් ඇති. දැන් ඒක මොකද්ද කියන නම නොදැන හිටියත් ලස්සන. ඔව් නමක් එක්ක දකින ලස්සනක් තමයි සාමාන්‍යයෙන් අපි බොහොම බොහෝ විට අත්දකින්නේ. හැම විටම නමක් එක්ක. ඒ නිසා හැම වෙලෙම නම මොකද්ද කියලා අහනවා. අර මලේ නම මොකද්ද? මේකේ නම මොකද්ද? අර කන්දේ නම මොකද්ද? මොකද්ද?
මලක් කියන සංකල්පයක් නැත්නම් මේක නිකන් සාමාන්‍ය පවතින දෙයක් විදිහට වශයෙන්ම ඒක නැත්නම් මොකද වෙන්නේ?
අඩුයි වෙනවා. හුඟක් අඩුයි. හැබැයි ওই සංකල්ප එන්න කලින් ලස්සන දකින්නවා. සංකල්පේ එන්න පහ වෙනවා. ඒ සංකල්පය ආවම දකින්න ලස්සන වෙනම එකක්. හැබැයි ඒ ලස්සන දකින්න කලින් ලස්සනව මොකක් කරේ ඊට කලින් අත්දකිනවා. ඒ ඔක්කොම එන්න කලින්. ඒක නෙමේ අපි අඳුනගන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ එතන ප්‍රශ්නයක් නැහැ. ඔයා අපි නම් දීලා මේක ඇන්තූරියම් මේක බාබන්ඩේෂා මොකක් කරේ නම දීලා ඒ නමත් එක්ක දකින්න ලස්සනේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි අපි අයිති කරගන්න හදන්නේ. හැබැයි ඒක නෙමෙයි. ඒ ඔක්කොම ඔළුවට එන්න කලින් දැකීමෙන්ම මුලින්ම ඔය එකක්වත් එන්න කලින් ලබන අත්දැකීමක් තියෙන. ඒක තියෙන්නේ තප්පරයකටත් වැඩිය අඩු කාලයක්. ඊට පස්සේ අතීතය එනවා. වර්තමානීයවරය අර ලස්සන තියෙන වර්තමානයේ. අතීතයේ තමයි අපිට කියන්නේ මේක මලක්, මේක මේ ඕකිඩ් මලක්, මේක හරි දුර්ලභ මලක්, මේක නිල් පාට, මේක රතු පාට. ඔව් ඒක අතීතය. එතකොට අපි දකින්නේ අතීතයේ ලස්සනක්. ඒ අතීතයේ ලස්සනත් එක තමයි අපි පටලැවෙන්නේ. ඒ අතීත ලස්සන තමයි අපි සල්ලි වලට ගන්න හදන්නේ අනාගතයේ විඳින්න. එතන මුළු සංසාර ප්‍රශ්නේ මෙන්නේ එතනින්. හැබැයි ඔක්කොම එන්න කලින් තියෙන ලස්සනකුත් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක අයිති කරගන්න හදන්නෙත් නෑ, අයිති කරගන්න දෙයක්වත් නෑ, අයිති කරගන්න කෙනෙකුත් නෑ ඒකට. ඕ ශූන්‍යයි කියලා ඒක තමයි. දැන් දෙයක් අයිති, දෙයක් අරගෙන ඒක ඒ දේ මගේ වෙන්න ඕනේ, මම ඒකේ අයිතිකාරය වෙන්න ඕනේ කියපු තැන එතන ශූන්‍යත්වයක් නැහැ නේ. එතන අයිතිකාරයෙකුත් තියෙනවා, අයිති කරගත්ත දේපලකුත් තියෙනවා. ඒතර ඒ දෙක අයිතිකාරයෙක් ඉන්නකල් දෙයක් තියෙනවා, දෙයක් තියෙනකල් අයිතිකාරයෙක් ඉන්නවා. ඉතින් මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාව පෝෂණය කරනවා. වෙන මොනවා නොතිබුණත් ওই දෙක තිබ්බොත්, ওই සංකල්ප දෙක තිබ්බොත් ඔවුනොවුන් පෝෂණය කරගෙන සෑහෙන දුරක් සංසාරේ යන්න පුළුවන්. දෙයක් කියන එක, දෙයක් කියලා අපි කියන්නේ භෞතික වශයෙන් නෙමෙයි, භෞතික විද්‍යාවේ දේ ද්‍රව්‍ය කියන අදහසින් නෙමෙයි. දෙය කියලා කියන්නේ හැම විටම මේ අපිට සාපේක්ෂව. ඒ නිසා එතකොට මට සාපේක්ෂව මගේ දේවල් ද්‍රව්‍ය ඕනේ තරම්, භෞතික විද්‍යාවට අනුව ද්‍රව්‍ය ලෝකේ ගණන් කරන්න බැරි තරම් ඇති. හැබැයි මගේ දේවල් ටිකයි තියෙන්නේ. ତතර මම ඉන්නවා, මගේ දේ තියෙනවා, මගේ දේවල් තියෙනවා, ඒවට අයිතිකාරයෙක් ඉන්නවා. ඉතින් මේ දෙන්නව බලා ගන්නවා. ଏතර කිසියම් වෙලාවක ඒ මගේ කියන අයිතිය, අයිතිවාසිකම් කියන සිටිවිල්ල අත්හරින් අත්හැරියොත් ඒකේ නැත්තම් මොහොතකට හිතන්නේ ඒක නෑ. සිරප්පු දෙක තියෙනවා, සිරප්පු දෙක තියෙනවා. ඒක මගේ කියන සිටිවිල්ල ආවේ නෑ ඔළුවට. සිහියෙන් ඉන්නේ, වෙන කල්පනාවකිනුත් නෙමෙයි. හැබැයි මේකේ මම තමයි මේකේ අයිතිකාරය. වෙන කවුරුවත් මේක දාන්න බෑ. මේ වගේ දෙයක් වෙන කෙනෙක් දාන්නත් බෑ. එහෙම මමත්වයක්, මානයක් ඒවයින් නැත්තම් ඒ වෙලාව හිස්. කියන්නේ භෞතික වශයෙන් සරප්පු දෙක තිබ්බට අර අයිතිවාසිකම් කියන සිතිවිලි වලින් හිස් ඔළුව. ඒ හිස් බව කිසිම දෙයක් මත රඳාපවතින එකක් නෙවෙයි. ඒක නැති කරන්න බෑ. ඒ හිස් බව නැති කරන්න බෑ. වහන්න පුළුවන්, වහන්න පුළුවන්, නැති කරන්න බෑ. එහෙම ගන්නවා නම් එහෙම 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 දැක්ක දැක්ක විතරයි. දුටුවේ දුටුවා පමණයි. දුටු දෙයක්වත් නැහැ, දුටු කෙනෙකුත් නැහැ. ත්‍රායිතිවාසිකම් කීමක් නැහැ. අර දෙකක් හදාගත්තෙත් නැහැ. අයිතිකාරයෙක් ඉන්නවා. එයාට අයිති දෙයක් තියෙනවා. එහෙම හදා ගැනීමක් නැහැ. දැකීමක් විතරයි. ඇහැට පෙවුණා. පෙනුණා එපමණයි.
සම්භාවනා යෝගී ප්‍රශ්නේ බලාගෙන යනකොට අපිට දැනෙනවා වෙලාව බලින්න තියෙනවා. ආහාරයක් ගන්න. ඒකද අපි දන්නවා මේක ආහාරය කවකම බලින්න මේ නැතිනම් වතුර තිබ්බ. එතකොට ඒක දකින හැමදේම කියන්නේ මම කියලා අපි නෙවෙයි රහතන් වහන්සේ නමක් උනත් ඒ දකින්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක දැක්කා විතරක් නෙවෙයි. ඒකදී දැකදී හොඳටම තේරුම් අරගෙන මේකින් ආපරිකුස පිළිගන්නවා කියලා ඒක අනුභව කරනවා. අනික භාවනා යෝගී නැත්නම් මයිතරා තමයි නමක් වුණත් අපි භාවනා කරන කෙනෙක් වගේ කැමරටම වගේ අනික්කේට වැඩි අපි දකින්නවා කියලා. මොකද කැම මොනවද තිබ්බත් ඒක රහ සියෙන් කැම කරනවා නේද? අපිට ඒක රහ ගොඩක් දැනෙනවා නේ කියලා ඒක. ඒකට ඒක රහක් දැනෙනවා මොකද? ඇලීමක් කියලා නැති කියන එක වෙනම දෙයක්. මේක රහ තියෙනවා මේක ලුණු වැඩි මේක ඇඹුල් වැඩි කියලා එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් දකින්නවා නේ. ඉතින් බාහනකනේ නෝනට වැඩි ඔබ දකින්නවා. ඒක දෙක දැක්කද නැන්නේ? දැන් නම් ඒක දැක්කම ඒක දකින්නත් එක්කම.
ඔය ඒ නිසානේ දැක්ක දැක්ක විතරක් වෙන්නේ. නේ හොඳටම පේන නිසා තමයි දුටු දෙයින් දුටු දෙයින් නවතින්නේ. ඒ හොඳටම දකින්න නැති කෙනා තමයි ඒක අල්ලගෙන කතන්දරයක් හදාගන්නේ. ඒතර කතන්දර හදා ගැනීමක් නැහැ. බඩගිනි කෑම තියෙනවා. ඉතින් දන්නවා මේක කන්න පුළුවන් එකක්. මේක කණ්ඩාමට අයිතියකුත් තියෙනවා. ඒක මේ වෙන කාගේවත් එකක් නෙමෙයි. වෙන කවුරුත් බෙදාගත් එකක් නෙමෙයි. මටම පිළිගන්නපු එකක්. ඉතින් මේක මේ දෙක එකතු වුණාම බඩගින්න නැති වෙනවා. ඉතින් ඒක දන්නවා. ඉතින් ඒ දැනීම පාවිච්චි කරලා බඩගින්න නිවා ගන්නවා. ඒ එහෙම කනකොට ඔබතුමා කිව්වා වගේ ඒකේ තියෙන විවිධ රස දැනෙනවා. ඕන්නම් රස බලන්න පුළුවන්. ඕන්නම් රස බලන්න නැතුව කන්නත් පුළුවන්. ඕන්නම් ඒ හැම රසකටම සංවේදී වෙලා වෙන වෙනම එක එක රස අත්දැකීමින් ආහාර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකම රහක් විදියට කන්නත් පුළුවන්. වෙන වෙනම මිරිස් රහ, අඹුල් රහ, පැණි රහ, ලුණු රහ, කිරි රහ වෙන වෙනම අත්දකින්න ඕන නම් එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් මේ සියලුම රස එකට මිශ්‍ර වෙලා එන මොකක් හරි රහක් නමක් දෙන්න බැරි රහක් අත්දකින්නත් පුළුවන්. ඒ ටිකත් පුළුවන්. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමාක වගේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒතර දැක්ක දැක්ක විතරයි කියන්නේ කතන්දර හදා ගැනීමක් නැහැ. රැවටීමක් නැහැ. කවුරු හරි කිව්වොත් එහෙම මේක රෝස මලක් නෙමේ ඇන්තුරේ මලක් කියලා ඒකට රණ්ඩු වෙන්න යන්නේ නැහැ. දැක්ක දැක්ක විතර නම් රණ්ඩු වෙන්න යන්නේ නැහැ. වාද කරන්න යන්නේ නැහැ. ඉතින් මොකද්ද දැක්කේ කියලා ඇහුවොත් දැක්කා. දැක්කා මොකද්ද කියන එක ඒක වෙනම කාරණයක්. ඒක වෙනම කල්පනා කරලා බලලා දෙන්න ඕන උත්තරයක්. මොකද්ද දැක්කේ කියන එක. ඉතින් මොකද්ද දැක්කේ කියන එක සාපේක්ෂයි අපේ අතීතයට, දැනුමට. ඉතින් ඒ දැනුම, මගේ දැනුම කියනවා මේක ඇන්තුරියම් කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් ඒක වෙන ඇන්තුරියම් නෙමෙයි කියලා. ඒතර මේ වාද කරන්නේ අතීතයන් දෙකක්. දැක්ක දැක්ක විතර නම් ඒ වාදේ නෑ එතන. ඕනේ නමක් කියාගත්තට කමන්නේ. අපි දකින්නේ නමක් නෙමෙයි. තාම නම ඇවිල්ලා නෑ. ඒ නිසා වාද නෑ. ඒක තමයි ලොකුම ආනිසංසය. ඔය දැකීමෙන් නවතින්න පුළුවන් නම්, ඇසීමෙන් නවතින්න පුළුවන් නම් කාටවත් මේවිල්ලා බෑ වාද කරන්න. මොන තර්කය, මොන දෘෂ්ටි අරගෙන ඇවිල්ලවත් වාද කරන්න බෑ හැම කෙනෙක් එක්ක. තුන් හතර දෙනෙක් ඉන්න තැනක එක්කෙනෙක් කියන්න පුළුවන් මේක රෝසමල, තව කෙනෙක් කියන්න පුළුවන් මේක ඕකිඩ්, මේක බාබන්ඩේසියා, තව නමක් කියන්න පුළුවන්. ඉතින් දැක්ක දැක්ක විතරයි කෙනා ඒක ඒකවත් ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට අරගොල්ල වාද කරන්න පුළුවන්. හැබැයි මෙයා වාද කරන්න යන්නේ නැහැ. එයාට වාදයක් නැහැ ඒත. පොදු සම්මුතිය මොකද්ද කියන්නේ කියන එක එයා දන්නවනම් ඒක කියන්න පුළුවන්. පොදු සම්මුතියට අනුව මේක කියන්නේ. මා ඉගෙනගත්ත සම්මුතියට අනුව නම් මේකට කියන්නේ මේ නම. ඒක සම්මුතියක් විතරයි. සිහියෙන් කරන්න පුළුවන් දේවල් තමයි. දැන් සිහිය කියන්නේ මහා මේ නියම් එක පැත්තකින් ඒක මේ ලොකු බලයක් තියෙන දෙයක්. ඒකෙන් ගන්න බැරි වැඩක් නැහැ. ඕනේ වැඩක් ගන්න පුළුවන් උපකරණයක් තමයි සිහිය කියන්නේ. හොඳටම රස විඳින්න ඕන නම් හොඳ සිහියක් තියෙන්න ඕනේ. හොඳ සිහියක් තිබුණු මට්ටමට තමයි හොඳටම රහ දැනෙන්නේ. කෑමක විතරක් නෙමෙයි, ගීතයක විතරක් නෙමෙයි, නාට්‍යයක විතරක් නෙමෙයි, සබාධහමේ විතරක් නෙමෙයි, ඕනෑම දෙයක හොඳටම ඒකේ ආස්වාදය දැනෙන්නේ හොඳටම සිහිය තිබ්බොත්. ඒ වගේම ඒ කිසිම ආස්වාදයක් නැතුව නිකම්ම නිකං අත්දැකීමක් කරගන්නත් පුළුවන් සිහියට. ඒ සිහියටම පුළුවන් කිසිම රහක් නැති, මෙලෝ රහක් නැති, තිත්තත් නැති, පැණි රහත් නැති, මොනවත්ම නැති නිකම්ම නිකං හුදු අත්දැකීමක් විතරයි. කොයි වෙලාවෙන් පස්සේද?
පස්සේ මම කතුවාගේ රස සිහින් ගත්තාම රසට ඇලෙනවනේ. ඇදික් තාම ඊට පස්සේ රස සුස්මාවක් වෙනවා. ඒකෙදි ගොඩක් කරලා තේරෙනවා මේ අපි හිතෙන් බලාගෙන ඉතිරි මේ රහ තියෙන මේක මේක වැඩි රහයි කියන්නේ මේ රහ අඩුයි කියන්නේ. අපි ඇදික තෝරන්නේ නැහැ. තෝරන්න ඕන කමන්නේ. ඒ එහෙම තාත්තාවක් කියන ගොඩක් කරලා කෑමේදී මේ මම එකක් වැඩිපුර ගන්නවා කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. සමහර කාලවලද මම දන්නේ අත්දැකීමක් සමහර අපි පින්නපාත වැඩිලා ආවගෙන ඉවිල්ලා පින්නපාත වැඩි බෙත් ස්වාමීන් වහන්සේලාට අපි කොල්ස පිළිගන්නවා. සමහර කාලවල මැදිස්ථානවලදී. එහෙම වුණාම අපි ඉතලම කරන්නේ මම වැඩිපුර මාසෙදී තමයි හාමුදුරුවෝ දෙයක් තිබු දෙන්නවා. මම හාමුදුරුවෝ දෙන්නේ නැහැ නේ ගොඩක් අය මම වැඩිපුර ගත්තා. රහ කියන එකත් එකම කැලේක වුණත් රහ වෙනස් වෙනවා. ඒ වුණාට ඒ කී වෙනස් වීම මම දැක්කද?
නැහැ බෙන් තෘෂ්ණාවකට බැඳෙන්න රහක් ඕනේ නැහනේ. රහ උඩ නෙමෙයි තෘෂ්ණාව තීරණය වෙන්නේ. කොච්චර රහද ඒ මට්ටමට තෘෂ්ණාව වෙනවා කියලා එකක් නැහැ. කොච්චර අපි දුක් විඳිනවද ඒ මට්ටමට තමයි තෘෂ්ණාව තියෙන්නේ. කොච්චර අපි අසතුටින් ඉන්නවද ඒ මට්ටමට තෘෂ්ණාව තියෙනවා. අපේ අසතුට කොච්චරට අඩුද, දුක කොච්චරට අඩුද, ඒ මට්ටමට තණ්හාවත් අඩුයි. ඉතින් අපි වැඩිපුර තෘෂ්ණාවෙන් බැඳෙන්නේ අපි වැඩියෙන් දුක් විඳිනවා නම්. මොකද එයාට තමයි වැඩිපුර සතුට ඕන වෙන්නේ, රස ඕන වෙන්නේ, ආස්වාදය ඕන වෙන්නේ. ඒ නිසා තමයි වැඩිපුර ඔය ධම්නසින් ඉන්න අය වැඩිපුර පැන රහ ගන්න කැමති. මොකද ඒ ඇතුලේ තියෙන තිත්ත දුක වහගන්න එයාට දැන් වෙන ක්‍රමයක් නැහැ. තියෙන එකම ක්‍රමය අර පැණි රහ දේවල් කන එක. ඒක බාහිර දෙයක් මත නෙමෙයි. බාහිර අරමුණක තියෙන ලස්සන, තියෙන රහක උඩ නෙමෙයි තණ්හාව කොච්චර තියෙනවද කියන එක රැඳෙන්නේ. අපි ඇතුලෙන් කොච්චර දුක් විඳිනවද කියන එක උඩ. නිසා ඇතුලේ දුක අඩු කරගන්න පුළුවන් නම් ඒ මට්ටමට තණ්හාව අඩු වෙනවා. ඒ මට්ටමට එළියේ තියෙන ඒවට අපි බැඳෙන එක අඩු වෙලා යනවා. අනිවාර්යෙන් එහෙම බැඳුනොත්, එහෙම ඒකට අහු වුණොත් එහෙම තමයි ඉතින්. රස දැනෙන එක එකක්, ඒකට අහු වෙන එක තව එකක්. දිවට රස දැනීම නිසා නම් අපි සංසාරේ ඉන්නේ. කියන්නේ තෘෂ්ණාව ඇති වෙන්නේ අපිට දිවට රහ දැනෙන හින්දා නම්. එහෙනම් හරි ලේසියි තණ්හාව නැති කරගන්න. නේ? එක්ක රහ නැති ඒව කනවා අපි. ඈ? එහෙම නැත්නම් ඒ රහ දැනෙන ඒකට මොනවාරි කරගන්න පුළුවන් අපේ දිවට. ඒතර ඒ ක්‍රම දෙකෙන් එකක් කරොත් එක්ක රහ මෙලෝ රහක් නැති ඒවම කනවා. එහෙම එහෙම ඒවමයි කන්නේ, වෙන කිසි දෙයක් කන්නේ නැහැ, ඒවම කනවා. ඈ මොනවද? කරවිල තිත්තයිනේ තේ, ඒක රහයිනේ. ඔව්. එහෙම කිසිම රහක් නැති එකක්. එක්ක එහෙම නැත්තම් දිවේ රහ දැයෙන හැකියාවට මොනවාරි කරගන්න. එහෙම එක එක්කෙනා එහෙම උපක්‍රම හෙව්වා මේ තණ්හාව නැති කරන්න. තණ්හාව තියෙන එක්ක දිවේ කියලා හිතුවා, එහෙම නැත්තම් රසේ කියලා හිතුවා. හැබැයි දහම කියන්නේ මේ දෙකම නෙමෙයි, මේ දෙකම අහිංසකයි. ඒක ඊට වැඩි ඒක මෝඩකමත් එක්ක එන ප්‍රශ්නයක්. තණ්හාව එන්නේ මෝඩකම නිසා, අවිජ්ජාව නිසා. නිසා නැති කරන්න ඕනේ අවිජ්ජාව. ආහාරයේ තියෙන රහවත්, රස දැන ගන්න පුළුවන් දිවේ හැකියාවවත් නෙමෙයි නැති කරගන්න ඕනේ. ඒ රස හරයක් විදිහට ගන්න හින්දා ජීවිතයේ එකම හරය තමයි කෑම කන එක කියලා හිතනවා. වෙන හරයක් නැහැ. ඉතින් ඒක නම් එකම හරය. එහෙමනම් ඒ ආහාරයේ පොඩ්ඩක් එහා මෙහා වුණාම තරහා එනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා, නොකා ඉන්නවා, පිඟාන පොළවේ ගහන උන්කත්වය කරනවා. ඒක තමයි ජීවිතය කියලා හිතුවොත් නෑ, ජීවිතයේ ඊට වැඩි හරයක් දකින්නවා. අනිවාර්යයෙන්ම ඔව් කන්දක් දැන් ඉතින් අන්තික රසවත් ආහාරයක් කියලා අපි එහෙම හිතුවාම හිතේ ඒ සිටිවිල්ලේ තමයි ওই ප්‍රශ්නේ එන්නේ. ඒ රසවත් ආහාරයක් කියන එකක් නෑ ඇත්තටම. එහෙම එකක් කොහෙවත් නෑ. ඒක ඒ අත්දැකීම, ඒක අත්දැකීමක්. රසවත් ආහාරයක් කියන එක අත්දැකීමක් මිස ඔය කිසියම් ෂෝකේස් එකක එහෙම නැත්තම් මෙනු එකක ඒ කොහෙවත් නැහැ. ඒක රසය කියන එක අත්දකින දෙයක්. ඒ ආහාරය දිවේ ගැටෙනකොට ලබන අත්දැකීමක් මිස රසවත් ආහාරයක් කියන එක වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒ අත්දැකීම උතුමී කිව්වාගේ බොහොම තප්පරයක දෙක අත්දැකීමක්. දිවේ ආහාරයක් ගැටෙන ඒ මොහොත විතරයි. ඊට කලිනුත් රසවත් ආහාර නැහැ, ඊට පස්සෙත් නැහැ. ඒතර එහෙම එකක් නැහැ රසවත් ආහාර කියලා එකක්. ඒකේ මොහොතේ ලබන අත්දැකීමක්. ඊළඟට දැන් ආහාරයක් රසවත් කරගන්න අපි හුඟක් රසකාරක දානවා. ආහාරයක් රසවත් කරගන්න කියලානේ අපි රසකාරක දාලා ඒක මේ විදිහට උයලා ඒ ඔක්කොම කරන්නේ. හැබැයි දෙයි ඔක්කොම රසකාරක දාලා ඉවුවත් කෑමක් රහ නැති වෙන්න පුළුවන්. ඒ Tamanට ඕනේ විදිහටම ඉවුවට කෑමක් රහ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපි ඉන්නේ ලොකු ප්‍රශ්නයක නා. ලොකු ප්‍රශ්නයක මේ විසඳුමක් හොයාගන්න බැරි ප්‍රශ්නයක එරිලා ඒ ගැන කල්පනා කර කර නම් අපි ඉන්නේ අර කිසිම රහක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒකම අපි ඒ අවධානයෙන් නෙමෙයි නම් කන්නේ ඒ රහ දැනෙන්නේත් නැහැ. වෙන අවධානකින් නම් කැම කන්නේ අර අපිට ඕන විදියට අපි රසම රහයි කියලා හිතන ඒ රසකාරක ඔක්කොම ටික දාලා ඒ විදියට මෙව්වත් රහ දැනෙන්නේ නැහැ. එතකොට මේ ආහාරයක් රසවත් කරගන්න පුළුවන් අපිට. ඒකේ කැමීම නෙමේ තියෙන්නේ. ආහාරයේ කෙරේ අපි දක්වන ආකල්පය කෑම කියන එක ඒ දෙයට නෙමෙයි මොනවා හරි කන දෙය ගැන නෙමෙයි ආහාර කියන එක ගැන අපේ තියෙන ආකල්පය වැදගත් වෙනවා ආහාරයේ රසවත් වෙන්න. අපි ආහාරය කෘතවේදීව කනවනම් ඒ ආහාරය උයපු අය ගැන වවපු අය ගැන අපිට දීපු අය ගැන එහෙම ලොකු කෘතවේදීත්වයකින් ආහාරයක් ගන්නකොට ඒක හරි රහයි. එහෙම නැතුව කනවට වැඩිය ඒක හරි රහයි. ඊළඟට ආහාරයක් ලබන්නට අපි කොච්චර වාසනාවන්තද කියලා හිතුවොත් මේ ලෝකේ මිනිස්සු කොච්චර බඩගින්න ඉන්නවද මේ වෙලාවේ. සමහර විට ඇති ජීවිතේ එකම එක වේලක්වත් කන්න නැති වෙච්ච සත්තු. ඉපදුනේ බඩගින්නේ, ජීවත් උනේ බඩගින්නේ, මැරෙන්නේ බඩගින්නේ. එකම එක වේලක්වත් බඩ පුරව ගන්න නොලැබුණු සතුන් මේ ලෝකේ ඇති. එතකොට මෙහෙම මොකක් හරි එකක් අපිට ලැබිච්ච එක කොච්චර අපේ වාසනාවක්ද. දේගෙන හිතනකොට ඒ ආහාරය හරි රහක්. කවදාවත් නොදැනුණු රහක් දැනෙන්න පටන් ගන්නවා ඒ කෑම. ඊළඟට ආහාරයක් රසවත් කරගන්න පුළුවන් ක්‍රමේ තමයි කුමාර මහත්මයා කිව්වේ ඒක බෙදා ගන්නකොට. අපි තවත් අයත් එක්ක බෙදාගෙන කනකොට තනියම කනවට වැඩිය ඒක රහයි. මේ ආහාර ගන්න ඇයි කියන එක අපි මෙනෙහි කරොත් ඒක තවත් රසවත් වගේම ගුණවත් කරගන්නත් පුළුවන්. ඇයි මේ කෑම කන්නේ මම? මට තියෙනවා ගමනක්. මා වෙනුවෙන් ආයුතු ගමනක් සහ අනිත් අය වෙනුවෙන් ආයුතු ගමනක් තියෙනවා. දැන් හිතන්නකෝ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටනවා. මං දරුවෝ වැඩනකල් ඉන්න ඕනේ. දරුවෝ ස්වාධීන වෙනකල් මම ඉන්න ඕනේ. ඒ ඉන්න මේ ආහාරය අවශ්‍යයි. එතන මේ මං කෑම කන්නේ මා වෙනුවෙන්ම නෙමෙයි. මේ වෙලාවේ දිව පිනවන්නම නෙමෙයි. දරුවන් ලොකු මහත් වෙනතුරු මා ජීවත් වේ යුතු නිසා. එතන මේ ආහාරයට අපි දෙනවා වටිනාකමක්. ඒ රුපියල් සතවලින් නෙමෙයි ඊට වැඩිය වටිනාකමක්. මනුෂ්‍යත්වයේ වටිනාකම දෙනවා. එහෙම දීලා කෑම කනකොට ඒක වටි ඒක හරි රහයි වෙන්දට වැඩිය ඒක හරි ගුණයි. මේ කෑම කන්නේ ඉතින් දහමේ කියනවා නේද අපේ හැඳුරේ ප්‍රතිවේක්ෂා කරන්න කියලා. පින්දපාතේ කොහොමද අපේ හැඳුනේ කියන්නේ මේ? එහෙමයි. මේ අපැනිටි සිංහලෙන් කියන්නේ. එහෙමයි. එහෙමයි. රහ බලන්න නෙවෙයි. ඇඟ ලස්සන කරගන්න නෙමෙයි. ඇඟේ අඩුපාඩුකම් පුරව ගන්න නෙමෙයි නේ. හුදේ මේ ජීවිතේ යාත්‍රා කරගන්න. මට යන්න ගමනක් තියෙනවා. බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් මේ භාවනා වැඩමනවත් කරගන්න බෑ බඩගින්න ඉඳලා. ඒ සඳහා ඉති පුරාණංච වේදනං පටිහංකාමිනි පැරණි වේදනාව බඩගින්න කියන වේදනාව නැති කරගන්න. වැඩිපුර කාල අලුත් වේදනාවක් ඇති කරගන්නත් නෙමෙයි. නවංච වේදනං නෝපාදෙස්. ඉතින් එහෙම බලන්න කියලා එහෙම බලලා ආහාරයක් ගන්න. මේක ගන්නෙ මොකටද? මට භාවනා කරගන්න ඕනේ. මට කරන්න වැඩ ටිකක් තියෙනවා අනුන් වෙනුවෙන්. ඒ ටික ඉටු කරන්න මං ඉන්න ඕනේ. ඒ එහෙම කනකොටත් ඒ ආහාරයේ වෙන්ද නැති මේ හැඟීමක් එනවා ආහාරය ගැන. දැන් අපි මේ කිසියම් ආධ්‍යාත්මික රසකාරක ආහාරයට එකතු නොකර අපි බලනවා පුළුවන් තරම් අර કૃતિම රසකාරක එකතු කරලා ඒක රහ කරගෙන ඒකට ඇලෙන්න. එතකොට අපි ඇලෙන්නේ රසකාරක වලට. හැබැයි දැන් මේ අපි මේ ඇතුලෙන් මේවා එකතු කරොත් ඒක ඇලෙන්න දෙයක් නෑ කොහොමත්. හැබැයි මොනවා කෑවත් ඒක රහයි ඊට පස්සේ. රහයි විතරක් නෙමෙයි ඒක ගුණයි ඇඟට හොඳට අල්ලනවා. එතකොට ආහාරයකට ඇලෙන්න ඉඩක් නැහනේ. දැන් අපි දන්නවනේ මේ ආහාරයේ රහ ඒ කෑම නිසා නෙමෙයි කියලා. මං කන විදිහ නිසා, මං ඒ ආහාරය ගැන තියෙන ආකල්පේ නිසා. ඒ අය විපු අය ගැන, වවපු අය ගැන මගේ තියෙන කෘතවේදීත්වය නිසා, මම මේක අනිත් අයත් එක්ක බෙදා ගන්න නිසා. මේ ආහාරය අරගෙන ඒ ශක්තියෙන් මම භාවනා කරන නිසා, මං අනිත් අයට උදව් කරන නිසා, ඒ නිසයි මේ ආහාරය රසවත්. එතකොට මේක ඇලෙන්න දෙයක් නැහැ. මොකද ඇලෙන්න දෙයක් නැහැ. ඒකේ ආහාරයට නෙමෙයි අපි ඇලෙන්නේ. එතකොට ගැටෙන්නේ නැති ස්වභාවයන් හිස් අවකාශයක් වගේ තමයි. දවකාශයේ ඇලීමක් ගැටීමක් නැහැනේ. අපිට ඇලෙන්න බෑනේ අවකාශයට. ගැටෙන්නත් බෑ අවකාශයක් එක්ක. ගැටෙන්න මොකක් හරි තියෙන්න බෑ හැප්පෙන්න ගිහිල්ලා. මොකක් හරි හැප්පෙන්න තිබ්බොත්නේ අපි ගැටෙන්නේ. ඉතින් හැප්පෙන්න දෙයක් නැති තැනක ගැටීමක් නැහැ. ඇලෙන්න දෙයක්වත් නැති තැනක ගැටීමක් නැහැ. ඉතින් ඇලීමක් ගැටීමක් නැති තැනක අපි අත්දකින්නේ හිස් අහස වගේ හිස්
අවකාශයක්.
ඔව්. හෙන ගහයි. ඉතින් හෙන වදී. හැබැයි ඒක ඒ අවකාශයට වදින්නේ නැහැ. අවකාශය හරහා මොකක් හරි එකක් තිබ්බොත් ඒක පුපුරලෑයි. හැබැයි ඒක පිපුරුවත් ඒ ආයේ පේන්නේ අවකාශයේ පිපිරීම අතර බැලුවොත් පේන්නේ හිස් අවකාශය. ඒ දෙදරීම ඇතුලේ. ඒක භාවනාවක් විදිහට වඩන්න හොඳ කමඨහනක් හිස් අවකාශයේ කියන එක බොහෝ විට ගන්න ඒ සමත භාවනාවට. හැබැයි ඒක සමත භාවනාවක්ම නෙවෙයි. විපස්සනාවට තියෙන කමඨහනක්. නෑ. ඇහැට පේන දෙයක් අරගෙන එකම ඒකටම අවධානය යොමු කළා බලන්න මොකක් හරි දෙයක් මොනවද පේන්නේ කියලා. දැන් මුලින් කතා කරා වගේ අපිට නම් පේනවා. මේක රෝස මලක්. ඉතින් හොඳට බලන්න මේක පේනවද කියලා. ඇත්තටම රෝස මලක් පේනවද කියලා. ඒ රෝස කියන වචනේ පේන්නේ නැහනේ අපිට. ඒක අපි දැක්කේ නැති එකක්. කවදාවත් දැකලා නැහැ. ඒක පොතක ලියලා තියෙනවා දැකලා ඇති. නමුත් මේ ඇහැට පේන එකක් නෙමෙයිනේ. මේ මල කියන්නේ නැහනේ මම රෝස මලක් කියලා. ඒ කිව්වත් ඒක ඇහැට පේන්නේ නැහැනේ කනට ඇහුනොත් මිස. එතකොට ඇහැට පේන්නේ නැති එකනේ ඒක අතහැරලා දාන්න. ඒ රෝස කියන එක අතාරින්න. එතකොට ඒක හිස්. දැන් රෝස කියන එකෙන් හිස්. අපේ පෙනීම හිස් වෙලා. අවකාශයක්. රෝස කියන එක නැහැ. ඊළඟට මේක මලක්. ඊළඟට කියන්නේ මේක මලක්. එතකොට ඒකත් අපි දීපු නමක්නේ. ඒකත් ඇහැට පේන එකක් නෙමෙයිනේ මල කියන එක. ඒ කවදාරි දවසක පොතකින් කාගෙන් හරි ඉගෙනගත් එකක්. මේක මලක් කියන එක. නමක්, වචනයක්, හඬක්, දැකපු දෙයක් නෙමෙයි. ඒතර ඒකත් අතාරින්න. ඒතර ඒකිනුත් හිස්, රෝස කියන එකිනුත් හිස් අපේ පෙනීම, මල කියන එකිනුත් හිස් අපේ පෙනීම. මේ තාම් පේනවා යමක්. දැන් ඒක රෝසත් නෙමෙයි, මලකුත් නෙමෙයි, හැබැයි පේනවා. ඒතර බලන්න දැන් මොකද්ද පේන්නේ? දුරක් පේනවා. දැන් කිසියම් දුරක් පේනවනේ, ඒකයි මාය අතර. ඔව්, වර්ණයක් පේනවා.
කැලි ගොඩක්.
ඔව්, හැඩ ගොඩක් පේනවනේ, හැඩ ගොඩක්. ඒතර ওই ටික ඔන්න ඉතුරු වෙනවා. හැඩ ගොඩක් ඉතුරු වෙනවා, වර්ණ සහ දුර. ඊළඟට ඉතින් ඒවත් බලන්න ඇත්තටම ඕවා පේනවද කියලා. දැන් හැඩ කියන එක ද හැඩයක් පේන්නේ, හැඩ පේන්නේ පාටින්දනේ. දැන් මේ සියල්ලම එකම වර්ණයකින් තියෙනවා නම් හැඩ පේන්න බෑනේ. මේ හැම දෙයක්ම එකම වර්ණයෙන් නම් තියෙන්නේ. එහෙම හිතලා බලන්න, උපකල්පනය කරලා බලන්න, මේ හැම එකක්ම, මේසෙද, බිත්තියද, පොළවද, මිනිස්සුද, ජනෙල්ද, දොරවල්ද, ඔක්කොම එකම පාට. එතකොට අපිට හැඩයක් පෙනෙයිද? දුරක් පෙනෙයිද? මේ කියන්නේ මේ අවකාශයත් දැන් පාටයි. එතකොට දුරක් පෙනෙයිද? හැඩයක් පෙනෙයිද? ඒ නිසා දහම අන්තිමට කියන්නේ අපිට ඇහැට පේන්නේ වර්ණ පමණයි. වර්ණ පමණයි ඇහැට පේන්නේ. ඒ වර්ණවල තිබෙන විෂමතාවය නිසා තමයි හැඩ සහ දුර පේන්නේ. එතකොට හැඩවලිනුත් හිස් දැන්. දුරෙනුත් හිස්. වර්ණ විතරක් ඉතිරි වෙනවා. ඉනටේ වර්ණ දිහා අපි හොඳින් බලන් හිටියොත් දේවටත් අපි නමක් දෙනවනේ, මේක රතු පාට, සුදු පාට, කහ පාට කියලා. කොළ පාට ඒ විදිහට. ඒ නම් ටික අපිට කලින්ම අයින් කරන්න පුළුවන්. හැබැයි නමක් දුන්නත් නැතත් ඒ පාට කියන එක ඒ පාට නෙවෙයි කියන එක පේනවා. බලන් හිටියොත් තමයි පේන්නේ. මේක පරබ්බල්ලෝ යහක බැලුවොත් හරි, අසීයෙන් බලන් හිටියොත් හරි, අපිට ඒ පාට තමයි හැමදාම පේන්නේ. එහෙම නැතු හොඳට බලන් හිටියොත් අවධානයෙන් පේනවා මේ පාට කියන එක වර්ණ වෙනස් වෙනවා කියන එක. බොහෝ ඉක්මනට වෙනස් වෙන එකක් තමයි වර්ණ කියන්නේ. හරි ඉක්මනට වෙනස් වෙනවා. නමක් දෙන්න බෑ කිසිම වර්ණයකට. නමක් දෙන්න නම් නැවතිලා තියෙන්න බෑ ටික වෙලාවක්. නැවතිලා නෑ. ඔයිතේ මොකක් හරි දැන් පාට, දැන් මේක බලන්න, මේක දුඹුරු පාටනේ. අපි කියන්නේ දුඹුරු පාට කියන වචනේ අයින් කළා. ඒක අයින් කරන්නත් පුළුවන්. ඉතින් ඕක දිහාම බලන් ඉන්නකො, බලන් ඉතියාම අර මේ මේ මීට විනාඩියකට කලින් දැක්ක දුඹුරු පාට නෙමෙයි එතන තියෙන්නේ. හැබැයි හොඳ හුඟක් කියලා අවධානයෙන් බලන් ඉන්න ඕනේ. වෙලාව නම් ගැටලුවක් නැහැ. නමුත් හොඳ අවධානයකින් බලන් ඉන්නකොට ඒ වර්ණ කියන එක වෙනස් වෙන හැටි, වර්ණ අවර්ණ වෙනවා. වෙන පාටවල ඒකේ පේන්න පටන් ගන්නවා. දෙක මේ ඒක මේ අපිට අවබෝධ කරගන්න නැත්නම් ඒක කාරණිය පැහැදිලි කරන එක ක්‍රමයක් තමයි යමක් දිහා බලන්න කියලා, හොඳට බලන්න කියලා තුන් හතර දිනෙකට. ඊට පස්සේ ඒකේ ඒ පාට මොකද්ද කියලා අඳින්න කිව්වොත් පාට දීලා තුන් හතර දෙනා ගන්නේ අඳින්නේ පාටවල් කීපයක්. වර්ණ කියන්නේ සංඥාවක්. ඒ සංඥා අතර අපිට ඒ සංඥා කියනේ වගේ මූලිකම සංඥා තමයි වර්ණ සංඥා. ඒක සංඥාවක්. තියෙන දෙයක් නෙමෙයි ඒක සංඥාවක්. හඳුනා ගැනීමක්. ඒ වෙලාවේ තියෙන ආලෝකය අනුව පසුබිම අනුව ඒ සංඥාව මැමෙනවා. අපි කලින් දැකලා තියෙන දේවල් අනුව. එතකොට මේ උදේක පේන පාට නෙමෙයි දවල්ට පේන්නේ. හැන්දෑවක පේන්නේ වෙනම පාට. ඒ කියන්නේ මේ පරිසරය නෙමෙයි. ඕනම දෙයක. ඇඳුමක වුණා. එකම ඇඳුම ඇඳන් හිටියා කියන්නේ. එතකොට ඒක උදේට පේන පාටම නෙමෙයි ඒක දවල්ට පේන්නේ. හැන්දෑවට තවත් පාටක්, රෑ වෙනකොට තවත් වෙනස් වෙනවා. මේ වේක ලොකු කාලයක් යනවා ඒ වෙනස් වීම දකින්න. තව උදේට සිහියෙන් බලන් ඉන්නකොට පේන මේ වර්ණ කියන එක උපදින දෙයක්. ද වර්ණයක් කියන එක අපිට පේන්නේ මේකට ආලෝකය වැටලා ඒකෙන් ආලෝකය අපේ ඇහැට එනකොට මේකට වැටෙන ආලෝකයේ තිබෙන යම් යම් වර්ණ ඒක උරා ගන්නවා. උරාගෙන ටිකක් අපිට දෙනවා. ඒ දෙන එක තමයි අපිට පේන්නේ. එතකොට තමයි මේක දුඹුරු පාටයි කියන්නේ. ඒකනේ විද්‍යාව කියන්නේ. අපිට පේන්නේ එහෙම කියලානේ පාට පේන්නේ. එතකොට කළු පාට එකක් කිසිම දෙයක් දෙන්නේ නැහැ කියනවා. ඒ නිසයි කළු පාටට පේන්නේ. දැන් කළු පාටට ආලෝකයක් වැටුණාම ඒක මොනවත් දෙන්නේ නැහැ ආපහු. ඒ නොදෙන නිසා සියල්ල තියාගන්න නිසා තමයි කළු පාටට පේන්නේ. දැන් සුදු වර්ණය සම්පූර්ණයෙන්ම වගේ දෙනවා. ඒකට කොහෙන් හරි ආලෝකයක් වැටුණත් පුළුවන් තරම් ඒක පරාවර්තනය කරනවා. තියාගන්නේ බොහොම ටිකයි. ඒ නිසා සුදු පාටට පේනවා. එතකොට ඒ අතර කළු සහ සුදු අතර දේවල් ඒ Taman තියාගන්න එක පේන්නේ නැහැ. දෙන ටික තමයි පෙන්වන්නේ. ඒ දෙන ටිකෙන් තමයි අපි පාටක් හදාගන්නේ. මේක රතු පාට, මේක කහ පාට, මේක කොළ පාට, මේක නිල් පාට, දම් පාට කියලා අපි හඳුනාගන්නේ ඒ ද්‍රව්‍යයට වැටෙන ආලෝකයෙන් එයා කොටසක් තියාගෙන ආපහු දෙන ටිකක් තියෙනවා. ඒ දෙන ටිකෙන් තමයි අපිට ওই පාට පේන්නේ. එතන ඒක මොහොතින් මොහොත වෙන සිදුවීමක්. හඬත් ඒ වගේ අහන් ඉන්න හඬවල් ඒ අපි කිව්වට එකම හඬක් කියලා ඒක අහන් ඉන්නකොට තේන්නක වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා. රහ කොහොමද වෙනස් වෙනවා? අනිද්දේවලුත් එහෙම තමයි. හිතේ හැම වෙනස් වීමක්ම වෙන්නේ හඬක් නිහඬ වෙනවා. හඬ නිහඬ බව, ආය හඬ ආය නිහඬ බව. එහෙම තමයි. එතකොට වර්ණ අවර්ණ. වර්ණ අවර්ණ. වර්ණ අවර්ණ එහෙම තමයි යන්නේ.
සංඛ්‍යාතයක්
කිව්වම ඉතින් අර විද්‍යාවෙන් කියන සංඛ්‍යාතය ඇරෙද්දී 0 වෙනවන්නේ.
ඔව් 0 වෙලා
මයිනස් වෙලා. ඔව්. ඔව් ඒක එහෙම තමයි. ඉතින් ඒ කියන්නේ විද්‍යාව ඒක හොයාගත්ත එකත් හොඳයි. හැබැයි විද්‍යාව හොයාගත්තත් නැතත් ඒ අත්දැකීම තමයි. රහ ඊළඟ කිසිම රහක් නෑ. ආය අලුත් රහක්. ආය රහක් නෑ. ආය අලුත්. ඒතර මේ හැම රසවල් දෙකක් අතරම අපි ශූන්‍යතාවය තමයි අත්දකින්නේ. හිස් බව. එම වර්ණ දෙකක් අතරම, ශබ්ද දෙකක් අතරම අත්දකින්නේ ශූන්‍යතාවය. එහෙම නැතුව බෑ. එහෙම මේක දිගට මෙහෙම යන්නේ නැහැ. කිසිම දෙයක් එහෙම යන්නේ නැහැ. අපි ටැප් එකක් ඇරියම අපිට වෙනවනේ වතුර ගලාගෙන එනවා වගේ. ඒ වගේ නෙමෙයි කිසි එකක් ලෝකෙ වෙන්නේ. නැවති නැවති, නැවති නැවති වෙන්නේ. හුස්මෙන් අපි අඳුන ගන්න හදන එක එක ස්වභාවයක්, එක ධර්මතාවයක් නේ එක. මේක නැවැත්මක් තියෙනවා කියන එක මේක එක දිගට කැරකෙන රෝදයක් වගේ නෙවෙයි. ආස්වාසය නැවැත්මක්, ප්‍රස්වාසයක නැවැත්මක් ආස්වාසයක් නැවැත්මක් එහෙමයි. අතර මේ අපි දැනගෙන හිටියත් නැතත් අපි මොහොතින් මොහොත මේ ශූන්‍යතාවයට වැටෙනවා. මත්නිසාද ඒක තමයි ඇත්ත, ඒක තමයි යථාර්ථය, ඒක තමයි ස්වභාවය. හැබැයි අපි දන්නේ නැහැ. ඒක තමයි ස්ථාවර තැන. ස්ථාවරයි කියලා යමක් කියන්න තියෙනවා. ඒක හරියට ඔරලෝසුක පට්ටෙක් වගේ. ඒක දිහා හටයි මෙහාටයි නටනවා. හැබැයි මේ හැම විට මේක මධ්‍යයේ පහු කරලා යන්නේ. මධ්‍යයට ඇවිල්ලා යන්නේ. එතන නවතින්න පුළුවන් නම් නවතින්න පුළුවන් ඔරලෝසු බට්ටේකට මැද විතරමයි. මොනම හේතුවක් නිසා හරි වයින් නැති වෙලා හරි වෙන කාර්මික දෝෂයක් හරි නිසා ඔරලෝසු බට්ටේක නවතිනවා නම් නවතින්නේ මැද. මේ කොහෙවත් අන්තක නවතින්න බෑ ඒකට. ඒක තමයි ඒක ඒක වෙන්නේ දිව ඒකට මේ කන්ඩිෂන් වෙන හින්දායි කියන්නේ. දිව ඒකට හුරු වුණාම ඉතින් ඒ පණිවිඩේ අලුත් දෙයක් නෙමෙයි දිවට දැන්. දෙයි පණිවිඩේ ගිහිල්ලා ඒකෙන් දිව මත් වෙලා දිව නෙමෙයි ඉතින් මොලේට ඒ පණිවිඩේ ගිහිල්ලා දැන් මොලේ ඒ ඒ පණිවිඩේ බාර ගන්න ඒක දැන් පරණ පණිවිඩයක්. ඒ නිසා ඒකේ අලුත් දෙයක් නැහැ කියලා. ඉතින් ඒ අත්දැකීම ඕනනම් සිහියෙන් ආය ගන්න පුළුවන්. දැන් අපි ආහාර ගන්නකොට හරි මොනම දෙයකදී හරි ඇති කරගන්න එකාකල්පයක් තමයි මේ ජීවිතයේ පළවෙනි වතාවට තමයි අත්දකින්නේ කියන එක. ඈ මේ පළවෙනි වතාවට ඕනෑම දෙයක් මේක භවනාවක් කරලා බලන්න. මේ පළවෙනි වතාවට තමයි මේ බලන්නේ, මේ අහන්නේ. එතකොට අලුත්ම අලුත් දෙයක්, අලුත්ම අලුත් දත්තයක්, අලුත්ම අලුත් තොරතුරක්, අලුත්ම අලුත් සංනිවේදනයක්, සංවේදනයක්, අත්දැකීමක් අපිට ගන්න පුළුවන්. එහෙම නැතුව මේක මම කලින් අහලා තියෙනවා කියලා අපි බණක් ඇහුවා කියන්නේ, මේ කලින් කියවලා තියෙනවා කියලා පොතක් කියවුවොත් ඒ කිසි දෙයක් ගන්න නැහැ. කිසිම දෙයක් ගන්න නැහැ. හැබැයි මම කියන අලුත්ම අලුත් පොතක් වුණත් අපි ඔය ආකල්පෙන් කියවුවා තා මේව මන් දන්නවා මන් කලින් කියවලා තියෙනවා අහලා තියෙනවා කියලා. ඒ ආකල්පෙන් අපි අලුත්ම අලුත් පොතක් කියවුවත් ඒකින් ගන්න කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මීට කලින් සියදහස් වාරයක් කියවලා තියෙන පොතක් හරි අලුතෙන් මෙහෙම කියවන්න ඊළඟ වතාවේ කියනකොට මම මේක පළවෙනි වතාවට කියවන්නේ. ඒ නැවුම් සිහියෙන් කියවලා බලන්න. මීට කලින් කවදාවත් කියවන්න නොලැබුණු මේ පොතේ හැම ඒවා කලින් තිබ්බද කියලා තමන්ට පුදුමයක් වෙන දේවල් දකින්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා. තොරතුරු වල සීමාවක් නැහැ. ඒ කියන්නේ අපි දැනගන්න තියෙන ටික ඔක්කොම දැනගෙන ඉවරයි කියලා කියන්න බෑ. තොරතුරු විෂය අසීමිතයි. ඒ දත්ත විෂය අසීමිතයි. අපි සීමිත ටිකක් අරන් තියෙන්නේ. තව ගන්න තියෙන දේවල් බොහොමයි. ඒ නිසා හැම දෙයකම අලුත් යමක් අත්දකින්න තියෙනවා. ඒක ඉවර වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් ඒක එක පැත්තකින් සංසාරේ ඒක පාවිච්චි කරනවා කෙනෙක්ව සංසාරේ තියාගන්න. තව මෙච්චර කල් අත් නොදුටු දේවල් තව සංසාරේ හිටියොත් අත්දකින්න පුළුවන් කියලා. ඒ පැත්තෙන් සංසාරේ පාවිච්චි කරනවා ඒ ස්වභාවය පුද්ගලික සංසාරේ රඳවගන්න. අනිත් පැත්තෙන් ධර්මය ඒක ඒ ස්වභාවය පාවිච්චි කරනවා පුද්ගලයෙක්ව නැවුම් කරන්න, මොහොතින් මොහොත ජීවත් වෙන්න. මේ අප කතා කළ බොහෝ කාරණා එක පැත්තකින් අපිට හිතෙන්න පුළුවන් අපේ ඔළුවට උඩින් යන දේවල් කියා. හැබැයි අනික් පැත්තෙන් මේ හැම දෙයක්ම හරීම සරලයි, හිතනවටත් වඩා සරලයි. ඕනෑම කෙනෙකුට මොන වයස් සීමාව හිටියත් ඕනෑම කෙනෙකුට අවශ්‍ය නම් අත්දකින්න පුළුවන්, තමන්ගේ අත්දැකීමක් කරගන්න පුළුවන්, තමන්ගේ අවබෝධයක් ප්‍රත්‍යක්ෂයක් කරගන්න පුළුවන් දේවල්. ඒ සඳහා උත්සාහ කරන්න. ඒතර දැන ගැනීම පටන් ගන්න එතන සිට. දැන් අපි කතා කරනකොට සාකච්ඡා කිරීමෙන් දැනගන්නේ වචන ටිකක් පමණයි, අදහස් ටිකක් පමණයි. ඒක නෙමේ දැනගන්නවා කියන්නේ. නියම දැන ගැනීම පටන් ගන්නේ මේ වචන ඔක්කොම ඉවර වුණු තැනින්. එතනින් තමයි දැනගැනීමේ ආරම්භය. අත්දැකීමට ගියාම එස වචන වලින් නවතින්න එපා. වචනයකට නෙමේ දහම කියන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ වචන ටිකක් නෙවෙයි. වචන නෑ, ඒ කිසිම වචනයක් නෑ. ඔක්කොම වචන නැවතුණු තැනක උන්වහන්සේම දේශනා කරනවා. මේ කලින් අහපු දෙයක් නෙමෙයි මට මේ තේරුනේ. කියන කිසිම වචනයකින් මං කලින් අහලා තිබුණේ නැහැ. මේක පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. එහෙම දහමක් විශේෂයි තමයි මට දැක්මක් ඇති වුනේ. නුවණක් ඇති වුනේ, අවබෝධයක් ඇති වුනේ, විද්‍යාවක් පහළ වුනේ, ආලෝකයක් ඉපදුනේ. එතැන් අපි අත්හල යුතු වැදගත්ම මුලාවක් තමයි මේ දහම කියන්නේ වචන කියන එක. ඒක මහා මෝහයක්. ලොකු තැනක් දීලා තියෙන මෝහයක්. හරි වැදගත්, හැබැයි ඒක මුලාවක්. ඒක අතාරින්න. දහමට වචන නැහැ. දහම නිහඬයි. දහම කෑ ගහන්නේ, ഘോഷා කරන්නේ. නිහඬව අපට ඉඟි කරනවා තමන් දිහා බලන් ලෙස. දහම අපිට කියනවා මන් දිහා බලන්න. මා තුලින් ලෝකේ දකින්න. අපි දහම බලනකොට අපිට පේන්නේ මේ හැම දෙයකම ඇත්ත. ඒ ඇත්ත දකින්නට ඕනෙකම අපි හැමෝම ළඟ තියෙනවා. අපි කවුරුවත් බොරු අහන්න කැමති නැහැනේ. කවුරුවත් අපිව රවට්ටනවට කැමති නැහැනේ. ඉතින් ඒ ඕනකම අපි වැඩි දියුණු කරගමු. ඇත්තම ඇත්ත දකින්නට. ඇත්තම ඇත්ත. ඇත්තෙත් ඇත්ත දකින්න. ඒකට අවශ්‍ය පුංචි වෙලාවක්. පුංචි වෙලාවක් සහ හොඳ අවධානයක්. හොඳ අවධානයක් යොමු කරන්න තමන්ගේ අත්දැකීම් වලට, තමන් කරන දේට, වටපිටාවට. වචන වලින් නවතින්න එපා, නම් දීලා නවතින්න එපා. ඒ නම් සහ වචන විනිවිද යන්න. මොකක්ද ඇත්තටම මෙතන වෙන්නේ? මොකක්ද ඇත්තටම මෙතන තියෙන්නේ? කුමක්ද ඇත්තටම ඇහෙන්නේ, දැනෙන්නේ? මෙතෙක් අප නොදුටු වටිනාකමක් ජීවිතේ අපිට පේන්න පටන් ගන්නවා. මේ ජීවිතය ඇත්තටම කොපමණ වටිනවද කියන එක එතකොට තමයි පේන්නේ. ජීවිතේ වටිනාකම. ඊළඟට මේ ජීවත් වෙන මොහොත කොපමණ වටිනවද? මේ මොහොත මෙබඳු අවස්ථාවක් නැවත සංසාරේ අපි කාටවත් ලැබෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ. එපමණටම සසර අවිනිශ්චිතයි. හැබැයි අපි වාසනාවන්තයි, මෙහෙම වටිනා අවස්ථා ලැබීම. ඒ ගැන අපි හැමෝම සතුටු වෙමු. එයින් උපරිම ප්‍රයෝජන ගන්නට අදිෂ්ඨාන කරගනිමු. දවසේ නිකන් ඔහේ භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා හිටියා, නැත්තම් සුදු ඇඳගෙන හිටියා, බිම වාඩි වෙලා හිටියා කියන ඒ අදහස් වලට එහා ගිය ගැඹුරක්, අර්ථයක්, වටිනාකමක් සහ පරිවර්තනයක් ජීවිතේ සිදුවෙන්න ඇති. දැන් මේ බඳු පරිවර්තනයක්, අවබෝධයක්, ගැඹුරක් ලබන්නට මේ වැඩසටහන පුරාම ඊයේ සිට අපට, අපි හැම දෙනාටම දානමය අනුග්‍රහය දැක්කූ ඒ කල්‍යාණ මිත්‍රයන් අපත් සමග එකටම භාවනා කරන, භාවනා කරමින් අපට දානමය අනුග්‍රහය දක්වන කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මාත්, කල්‍යාණ මිත්‍ර අජන්තා මහත්මියත් මේ වෙලාවේ අපි සිහිපත් කරගනිමු. බණ්ඩාරනායක මහත්මා ඊයේ සවස්ත් අද උදේ කිලම් පසත් දානියත් හැම දිනාටම පිරිනැමුව එතුමා බෝධනේ කඳුනනවා. හැම දිනාගේම අඩුපාඩුකම් හොයලා බලනවා. උපරිම අනුග්‍රහය දක්වනවා භාවනා කරන්න අවශ්‍ය කෙනෙකුට. එවැගේම අජන්තා මහත්මිය, එතුමිය බොහෝ පොහොස් දවස්වල මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ ජීවිතයට උරා ගන්නවා. ඒ උරාගත්තු දහම අන් අයගේ ප්‍රයෝජනය සඳහා ලියා දෙනවා. ත්‍රිතුමිය මේ දානයේ, දහවල් දානයේ ඔබ අප හැම දෙනාටම පිරිනමන්නට එක හේතුවක් තමයි මීට වසර 20කට කලින් මිය පරලෝකීය එතුමියගේ මෑණියන්ට, රම්මණිකා ඊළඟ කොම් මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්න, අජන්තා මහත්මියත් එතුමියගේ සොහිරියත් ඒ පවුලේ හැමදෙනාමත් කායිකවත් මානසිකවත් මේ දාණයට සම්බන්ධ වුණා. ඉතින් මේ වැඩසටහනට නැවතුම් සිතක් තබන්නට ඔන්න මෙන්න කියා තිබෙන මේ මොහොතේ කෘතවේදී වූ හදවතින් අපි පුණ්‍යානුමෝදනා කරමු. මේට වසර 20කට පෙර අභාව ප්‍රාප්ති වුණු එය ජනතා මහත්මියගේ තේ පවුලේ අයගේ මෑණියන් රම්මණිකයි ලංගකෝ මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍ය කර්මයේ දැක සතුටට පත්වෙත්වා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. පින් කරන්නට පිළිවන්, බණහන්ට පිළිවන්, භාවනා කරන්නට පිළිවන්, ධර්ම සාකච්ඡා කරන්නට පිළිවන් සුගති සම්පත් ලැබේවා. එතුමියටත් මේ දානය අපට පිරිනැමූ හැම දෙනාටමත්, මේ වැඩසටහන්ට සම්බන්ධ වුණු ඔබ අප හැම දෙනාටමත්, මේ ගමන නොනැවති ඉදිරියට යන්නට කල් නොදමා වහවහා මේ කටයුතු වල යෙදෙන්නට අවශ්‍ය කල්‍යාණ මිත්‍රාශ්‍රය, විවේකය, ශ්‍රද්ධාව සහ කායික මානසික නිරෝගීකම ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.